さあどうぞ。さあ、දෙදහස් විස්ස වසරේ දොළොස්වැනි මාසේ 25 වෙනිදා විශේෂ ධර්මානුශාසනාව ධර්මය කියන්නේ කුමක්ද කියලා තේරෙන භාෂාවෙන් දන්න භාෂාවෙන් දේශනා කරනවා පින්නතුන්ට. මේ වසර වෙනකොට ඒ අවබෝධය තුළින් දේශනා කරන්න වෙලා වසර දැන් 19ක්. 19ක් කියලා කිව්වහම මතක් වෙන්නම බුදුරජාණන් වහන්සේ 19 වසක් වාසය කරේ වැඩ හිටිය දේවරම් මහ විහාරයේ. එන හැම තැනකම සුළු කාලයයි වැඩ ඉන්නේ. නමුත් දිගු කාලයක් වැඩ ඉඳලා තියෙනවා ජේතවනාරාමයේ. ගොඩාක් සූත්‍ර සඳහන් වෙන්නේ ඒකනේ, ජේතවනාරාමයේ කියන වචනේ දෙන්නේ ඒකයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලේ මතක් කරනකොට බුදුරජාණන් වහන්සේට අවුරුදු 25ක් යනකම් ස්ථීර උපස්ථායකෙක් ඉඳලා නැහැ. අවුරුදු 20ක් යනකම් ඒ 20ක් යනකම්ම හරි උපස්ථායකෙක් හම්බුනේ නැහැ. එක එක නාන ප්‍රකාර උපස්ථායකයෝ ලැබිලා ඒ උපස්ථායකයන්ගෙන් විවිධ කරදර මුණ පාලා තියෙනවා. මේ ඉතාම රූපශ්‍රීයකින් ඒ වගේම හොඳ ලය මණ්ඩලකින් මේ රැස් විහිදෙන වචනයක් කිව්වහම නිවී සැනසෙන ඒ බුදුහාමුදුරුවෝ මේ පාරෙන් යන් කියලා කිව්වහම ඒ පාරෙන් යන්න බෑ, මට මේ පාරෙන් යනවා නම් යම් කියලා බුදුහාමුදුරුවන්ට යෝජනා කළා. එහෙනම් ඔබ වහන්සේ ඔය පාරෙන් යන්න, මම මේ පාරෙන් යන්නම් කියලා පාත්‍ර සිවුරු මග තියලා ගියපු ගෝලියොත් ඉන්නවා. මං හිතන්නේ ඉන්දියාවේ හැටි දැනුත් එහෙමයි. ඉන්දියාවේ හැටි එච්චරම නරක නැතුව ඇති කියලා අපි ලංකාව ගැන හිතනවා. ලංකාවේ අංගෙසි විදියක මොලේ ඊට වඩා පොඩ්ඩක් ඔක්සිජන් ලැබිලා සංවර්ධනය වෙලා ඇති කියලා අපේ විශ්වාසයක් තියෙනවා. මේ ධර්මයේ තියෙන්නේ ජීවිතේ දුකටපත් වෙච්ච අයට, අසරණ වෙච්ච අයට තියෙන්නේ විසඳුමක් හොයන අයට. මේක උපාධි ගන්න තියෙන එකක්වත්, ප්‍රසිද්ධ වෙන්න තියෙන එකක්වත්, ප්‍රත්‍යලාභයන් ලබන්න තියෙන එකක්වත් භෞතිකවාදී දෙයක් නෙමෙයි. මේක ජීවිතේ දුකටපත් වෙච්ච කෙනෙකුට තියෙන දහමක්. දුකටපත් වුණාම කොහොමද දුකෙන් අත මිදෙන්නේ කියලා. ඉතින් මේ දුකෙන් අත මිදීම ගැන කියන්නත් මේ වෙනකොට සමාජයේ හරි තරගයක් තියෙනවා. බුද්ධ කාලෙත් එහෙම තිබුණා. අපි තමයි නියම දුකෙන් අත මිදීමේ මාර්ගය කියන්නේ කියලා හැමෝම තම තමන්ගේ මතිමතාන්තර විශ්වාසයෙන් ඉදිරිපත් කරනවා. සටන්කාමීව ඉදිරිපත් කරනවා. සමහරලාට ලංකාවේදී තාම නැතු ඇති ඉස්සරහට කඩුව එහෙමත් අරගෙන අමෝරගෙන කියන්න ඉඩ තියෙනවා අපි තමයි හරි මග කියන්නේ අනිත් මාර්ගය මේ වැරදි මග කියන්නේ එනු මෙහාට අසව් බන කියලා කියන ඉඩ තියෙනවා කඩුවෙන් කඩු පෙන්නලා ඉතින් ඒ වගේ තමයි මේ දෘෂ්ටි උපාදානය කියන එක ගත්ත මිනිස්සයා සැහැල්ලුවක් නැහැ මනසේ එයාට අතහැරීමක් බෑනේ. ඉතින් පින්වත්නි අපිට තියෙන දේ තමයි අපි කියන බණ වුණත් අපිට අතහැරලා දාන්න පුළුවන්. අපේ වචන ටික වුණත් අපිට නිහඬව ඉන්න පුළුවන්. බණ අහන මිනිස්සෙක් ඉන්නවා නම් කිව්ව නැත්තම් නිහඬව ඉන්න පුළුවන්. අපි යන අපිට එහෙම අල්ලාගත්තු දෘෂ්ටි මාර්ගයක් එහෙම බණ කියන්නම ඕනේ කියලා එකක් එහෙම එකක් නැහැ. අහන්න මිනිස්සෙක් ඉන්නකම් කියනවා. එපා මිනිස්සයන්ට මේක විසි කරන්නත් උමනා කෙනෙකුට මේක තේරුම් ගන්නත් අතහැරලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. වපුරනවා පැලවෙන බීජ බැලවෙනවා, බොල් වෙන බීජ බොල් වෙනවා, නාස්ති වෙන බීජ නාස්ති වෙලා යනවා. කරන්න දෙයක් නැහැ. ඒක හොඳ පොළොවකට වැටුනොත් තමයි ඒ බීජේ පැලවෙන්නේ. එතකොට වපුරන්නා කවුද? මේ දේශකයා. පොළොව කවුද? ඔබ. ඔබේ මනස ධර්මයේ පැල කරගන්න මට්ටමේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල තිබුණොත් එතන ධර්මයේ පැලවේවි. එහෙම නැත්තම් පැලවෙන්නේ නැහැ. අපි ඕන තරම් දැකලා තියෙනවා එකම පවුලේ මහත්මයා ධර්මයේ පැල කරගන්නෝ නෝන පැල කරගන්නේ නැහැ. එහෙම නැත්තම් නෝන ධර්මයේ පැල කරගන්නෝ මහත්මයා පැල කරගන්නේ නැහැ. ඒ පොළොවේ හැටි විවිධ පොළොවල් වල හැටි එකම පවුලේ තමන්ගේ කුඩාම දරුවා පොඩි දරුවා ධර්මය අවබෝධ කරගන්නවට ලොකු මහත් වෙච්ච අම්මල තාත්තලට අවබෝධ කරගන්න බෑ. ඒ තමයි සසරින් ගෙනාපු පොළොවේ හැටි. එනිසා මේ ධර්මයේ දේශනා කරන්නේ සසරින් ගෙනාපු මනසට. හැමෝම කතා කරන්න මේ මෙලව ඉන්න පුජ්‍යලයටනේ. මෙලව ඉන්න ස්ත්‍රියට පුරුෂයට තමයි ගොඩාක් අය මේ ලෝකේ කතා කරන්නේ, දේශනා කරන්නේ. මා කතා කරන්නේ මෙලව ඉන්න ස්ත්‍රියට පුරුෂයට නෙමෙයි, ඔබ සසරින් ගෙනාපු මනසටයි මේ කතා කරන්නේ. සසරින් ගෙනාපු මනසට කතා කරන්නේ. ඒ සසරින් ගෙනාපු මනස හරිදී ඉබේම ඇද බැඳ ගන්නවා. ඉබේම ධර්මය හරියට අල්ල ගන්නවා. කොහොමද මේ අතහැරීම කියන්නේ කියලා ක්‍රමවත් කර ගන්නවා. ඒ තුලින් ඒ හිත අවබෝධ වෙන නිසා ඔබ මේ ආත්ම භාවයේ ඉන්න ස්ත්‍රී පුරුෂයා නොවේ. මේ ධහමට ඉදිරිපත් කරන්න ඕන, ඉදිරිපත් විය යුත්තේ අර සසරින් ගෙනාපු මනස ඉදිරිපත් කළා. ඔබ පැත්තකට වෙලා ඉන්න සියල්ල හොඳින් එවිට සම්පූර්ණ වෙයි. ඔබට නිවන් දකින්න බෑ කවදාවත්. ඒ සසරින් ගෙනාපු මනසට තමයි නිවන් දකින්න පුළුවන්. ඔබට නිවන් දකින්න බෑ, සසරින් ගෙනාපු මනසට තමයි නිවන් දකින්න පුළුවන්. ඔබ ඒක තේරුම් කරගත්තද මොකද්ද කියලා ඒක විග්‍රහය. ඔබ කියලා කියන්නේ දැනුවත් බව. ඔබ කියන්නේ දැනුවත් බව. දැන් සමහර උදවියට මේ ධර්මයේ තේරෙන්නේ නැතුව ඔය විකෘති දෘෂ්ටීන් වල ඉඳගෙන ධර්මයට බැනවදිනවනේ, භාවනාවල් වලට බැනවදිනවා. මේ භාවනාවත් එක්ක මහා පුදුම තරහක් ඇති වෙන්නේ මේ සමහර උදවියට. ඒක මොකද දන්නේ නැහැ. ඒක හේතුව ඒක මාර බලවේගයක්. මම මතක් කරන්නේ මොනම හරි භාවනාවක් කරනවා නම් ඒක හොඳයි. තේරුණා නේද? මොනම හරි භාවනාවක් කරනවා නම් ඒක කන්සන්ට්‍රේෂන් එකට කුමන හරි දෙයකට ඒක පොඩි අත්ඇලක් බවට පත් වෙනවා. ඒ නිසා භාවනාවල් වලට බනින්න හොඳ නැහැ නයිපොල් හුඟු වාගේ. මොකද මම එහෙම කියන්නට හේතුව එක භාවනාවක අත්දැකීමක් නෙමෙයි මට තියෙන්නේ. මට මේ ලංකාවේ තියෙන දෙස් විදෙස් තියෙන හින්දු භාවනා ක්‍රම වර්ග නොයෙකුත් නොයෙකුත් භාවනා ක්‍රම වර්ග පිළිබඳව අත්දැකීම් තියෙනවා. විවිධ භාවනා සම්ප්‍රදායන් ගුරුකුලයන් ඔස්සේ එන භාවනාවන් මම අධ්‍යයනය කරලා තියෙනවා. එකම භාවනාවක කොටු නොවි ඒ මොන භාවනාවක යෙදී වුණත් නිසි ගුරු උපදේශයක් ඇතුව ඒ මාත්‍රාවට ඒ පිළිවෙලට ඒක කරනවා නම් හානියක් නැහැ. එහෙම නැතුව කළොත් එහෙම හානි වෙන අවස්ථා නැතුවාන වෙයි කියන්නත් ඕන. ඒක එහෙම තමයි. කොච්චර වෙද මහත්තයා හොඳ වුණත් වෙද කම හරියට මාත්‍රාවට ගත්තේ නැති වුණොත් ඒකෙන් හානියක් වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. ධර්මය පටලවා ගත්තොත් බුදුහාමුදුරන්ගේ දේශනේ වුණත් මගේ දේශනේ වුණත් වරදවා ගත්තොත් එයාට ව්‍යාකූලත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක ලෝක න්‍යායක්. ඒසා යමක් හරියට අහන්න ඕන, හරියට පිළිපදින්න ඕන, හරියට අනුගමනය කරන්න ඕන කියන අවවාදේ අනුශාසනය ධර්මයෙන් ලබා දෙන්නේ ඒකයි. නුවණ මදි අය කවදත් මේ විදර්ශනා ගැඹුරු නුවණකින් විග්‍රහ කළා පඬිතයන් විසින් විශ්ය කරගත යුතු මේ දහමට නිග්‍රහ කරන්න හිතෙනවාමයි, බනින්න හිතෙනවාමයි, වෛර කරන්න හිතෙනවාමයි. එකක් ඒ වෛර කරන්නට දොස් කියන්නට හිතෙන්නේ මේ ධර්මය හරිම මෙලෙක් කියලා යාට හම්බෙනවා. මේ ධර්මයට දොස් කිව්වට බැන්නට මෙලෝ වශයෙන් නම් අපිට ප්‍රතික්‍රියාවලියක් හැටියට දරුණු විපාකයක් හම්බ වෙන්නේ නැහැ කියලා යා දන්නවා. එහෙම දන්න නිසා ධර්මයට දොස් කියනවා. අර තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා කියන වචනේ වගේ අර දොස් කියන්නට පුළුවන්. දොස් අහන්නේ ගොඩක් වෙලාවට හොඳම කෙනා. ඒ සමාජයේ මම දැකලා තියෙන දොස් කියන්නේ හොඳම කෙනාට. නරක අය ඉන්න දොස් කියන්නේ. ත්‍රස්තවාදී නායකයෙ ඉන්න නොයෙකුත් මේ රටේ විශාල අපරාධ කරන මිනිස්සු ඉන්න, ඒගොල්ලොන්ට ඇයි දොස් කියන්නේ? ඇයි දොස් කියන්නේ? ඒ දොස් කියන අයත් ඔවුන්ගේ පාර්ශවය නිසා. ඒ නිසා අධර්මකාමී පිරිසක්මයි ධර්මයට අනිවාර්යෙන් දොස් කියන්නේ, ද්වේෂයෙන් කටයුතු කරන්න කියලා. හොඳට තේරුම් කරගන්න මේ ලෝකයේ ලේසිම වැඩේ මොකක්ද? ලේසිම වැඩේ මොකක්ද කියලා ඇහුවොත් මේ ලෝකේ ලේසිම වැඩේ තමයි විවේචනය කිරීම. ඒ නිසා දුස් කියන කෙනෙක් හිටියොත් දහමට ඔබ ඉක්මනින් ඔහුගෙන් අහන්න ඕන වචනේ තමයි ඔබ කාටවත් දුස් කියන එක දැන් ඇති දැන් අතර කරන්න හරි දේ අපිට කියන්න කියලා කියන්නේ. අන්න හරි දේ කියන්න ගියාම තමයි අමාරු වෙටෙන්නේ. හරි දේ කියන්න බැරි මිනිස්සු කරන වැඩේ තමයි අනිත් ඒවට දොස් කිය කිය බැන බැන නිඳා කර කර අපහාස කර කර ඒකෙන් අපායට අවශ්‍ය කරන අකුසල් සම්පාදනය කර ගන්නවා. ඇත්තටම ඔවුන්ගෙන් අහල බැලුවාම ඔවුන් අපායටත් බය නැහැ, කර්මයටත් බය නැහැ. එහෙම බය නැතුව තමයි ඒක කරන්නේ. දේවදත්තත් එහෙමයි වැඩ කරේ, චුන්ද සූකරත් එහෙමයි වැඩ කරේ. ඒ නිසා තමයි මම කියන පින්නතුන්ට ඒ සමයේ ඉඳලම මිනිස්සු අපාය යන්නේ කැමැත්තෙන්, මිනිස්සු පෙරේත ලෝකේ යන්නේ කැමැත්තෙන්, මිනිස්සු තිරිසන් වෙන්නේ බල්ලු වෙන්නේ කැමැත්තෙන්, මිනිස්සු නයි පොළොංගු වෙන්නේ කැමැත්තෙන්, අකමැත්තෙන් නෙමෙයි. කැමැත්තෙන් තමයි. ස්ත්‍රියක් වෙන්නේ කැමැත්තෙන්, පුරුෂයෙක් වෙන්නේ කැමැත්තෙන්, විවිධ වෘත්තීන්වල ඔය එදිලා එදිලා ඉන්නේ කැමැත්තෙන්. මේ හැම ශේත්‍රයකම හැම තැනකම යම් යම් කෙනෙක් යම් තත්ත්වයක ඉන්නවද, ඒ තමයි කැමැත්තේ. නිවන් දකින්න, නිවන් දකින්නෙත් කැමැත්තෙන්. නිවන් දකින්න බෑ තමන් නිවන් දකින්න ඕන කියන කැමැත්ත නැත්තම් නිවන් දකින්න බෑ. නිවන් දකින්න ඕනෑ කියන කැමැත්ත ඇති වෙන්න ඕන. මේ සංස්කාර ලෝකයේ දුකයි, මේ සංස්කාර ලෝකයෙන් මිදීමම සැපයි කියන කැමැත්ත හටගත්තේ නැති වුණොත් නිවන් දකින්නෙත් නැහැ. දැන් මේ පින්නතුන්ට මේ සංස්කාර ලෝකය එපා වෙලා ඉන්නවා. ඉතින් මේ සංස්කාර ලෝකය එපා වුණාට පස්සේ නිවන් කඩ ටික තියෙනවා, දිගට නිවන් කඩ තියෙනවා, හරියට පළතුරු කඩ වගේ අඩ ගන්න එන්න ඉක්මනින් ඥානවන්ත ගින්නන යන්න ඕන. මෙහේ හරි මග එහෙ, පොතේ හැටියට මෙහේ, නියම ක්‍රමේ මෙහේ, රජය පිළිගත්ත ක්‍රමේ මේක, ජාත්‍යන්තර ක්‍රමේ මේක, මේක ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ, මේක මම පොතෙන් කියන්නේ, මේක මම පුස්කොළ පොතකින් හොයන් කියන්නේ කී කියයිද විවිධ වචන කියමින් මේ කඩ ඔබට ආරාධනා කරනවා. බුදුහාමුදුරුව අපිට කියලා දුන්නා ඔය කඩවලින් හරි දේ ගන්න කොහොමද කියලා ක්‍රමය. එක මානවකෙක් ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීනි හැමෝම කියන්නේ අපේ නිවන තමයි හොඳම නිවන, සුපිරි නිවන, නියම මෝක්ෂයට යන මාර්ගය කියාම තමයි කියන්නේ. ඉතින් අපි කොහොමද හරියට තෝරගන්නේ? අපි අහිංසක මිනිස්සුනේ, අපිට ලොකු ගැඹුරක් නැහැ, අවබෝධයක් නැහැ, අපි කොහොමද තේරෙන්නේ? ඒ කියන මනුස්සයා ලෝභ ද්වේෂ මෝහ හදවතින් නිවාගෙනද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. හදවතින් නිවාගෙන නැතුව වචනෙන් සුපිරියට කතා කරන හොඳ මෛත්‍රී සහගත උදවිය ඕන තරම් ඉන්නෝ ගිහි පැවිදි දෙපාර්ශවයේම. හරි සුන්දර වචන ටොක්ස් යන්නේ කටින්, ඇතුලේ ගිනි පුපුරු. එහෙමයි හරි ලස්සරට හම්බ වෙනවා අපිට. ඒගොල්ලෝ අපි හදාගන්න ඉස්සල්ල හොයාගන්න ඕන හදවතින් ලෝභ දේශ මොහ නිවාගත්ත කෙනෙක්ද. ඒ වගේම ලෝභ ද්වේෂ මෝහ නිවෙන විදියට කතා කරද්දි නිවෙන්න ඕන, වැඩ කරද්දි නිවෙන්න ඕන. ලෝභ ද්වේෂ මෝහ නිවෙන විදියට එයාගේ දේශනේ තියනවද? දැන් මේ දේශනයක් අහලා යනකොට සැහැල්ලුවක් තියනවා කියන්නේ මොකක්ද? එයාගේ හිතේ තියෙන ලෝභ ද්වේෂ මෝහ නිවෙනවා. අපේ දායකයෝ, අපේ බණහන අය කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට නින්දිත වචන පාවිච්චි කරමින් දොස් කියන්නේ, චරිත ඝාතනය කරන්නේ, අපහාස කරන්නේ, නින්දා කරන්නේ, අනුන්ගේ ගුණ දොස් හොය විවේචනය කර කර බැන බැන ඉන්නේ, අතන හරි නෑ කියලා එහෙම වෛර කරන්නේ ඇයි ඒ? සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට එන පිරිස ප්‍රබුද්ධයි. ඒ ධර්ම මාර්ගයේ යන අය ප්‍රබුද්ධයි. මොකද අපි වට්ටි අම්මල නිර්මාණය කළා නෑ. ඒක වට්ටි අම්මල නිර්මාණය වෙන තැන්වල කොහොමද වැඩේ? හාමුදුරුවන්ට බයිනවා, නින්දිත විදියට බයිනවා, පහත් වචන භාවිතා කරනවා. දැන් සජීවී දේශනයක් එහෙම වෙන හාමුදුරුවරුන්ගේ මෙයද්දිත් ඔය අපි සමහරලාට බලිනවා. පිස්ස කියේ කියා බනින්නේ හාමුදුරුවන්ට. තේරුණා නේද? කියන්න බැරි ඒවා කියලා බනින්නේ. ඉතින් මෙහෙම අපි ඒවා කියන යන්නේ නැහැ මෙතන. ඒ වගේ සත්තුන්ගේ නම් කියා බනිනවා. ඒ ප්‍රබුද්ධයන්ද නෑ පේනවත් නෑ. ඒ තමයි පහත් ජන සමාජය. ඒ තමයි මුඩුක්කු මානසික මුඩුක්කු සමාජය. ඒගොල්ලෝ මේ කයින් අමරිකාවේ, ජර්මනියේ, එංගලන්තේ වෙන්න පුළුවන් ජීවත් වෙන්නේ. නමුත් මානසික මුඩුක්කුවේ ඉන්නේ. ඒතකොට මානසික මුඩුක්කුවේ ඉන්නකොට ඒගොල්ලන්ගේ ලෝභ, ද්වේෂ, මෝහ පාලනය වෙලා නැහැ. ඒ නිසා මානසික මුඩුක්කු ජනතාව මේ හැදෙන්න ඕන. ඉතින් එවැනි විවිධ විෂම සමාජයක් තුල ධර්මය සමාජයට විකාශනය කිරීම සඳහා සමාජයේ ඉල්ලුම පරිදි, ජනතාවගේ ආරාධනය පරිදි දේශනා කළා. ඒ වගේම ඉදිරියටත් දේශනා කරනවා. බුදුහාමුදුරන්ටත් සහම්පති බ්‍රහ්මයාවිල්ලා ආරාධනා කරානේ. බ්‍රාහ්මණ පිළිවෙණීමක් තිබුණු සමාජයේ මේ හිත හිටවල තියෙන සමහර ස්වරූපවලට මේ බ්‍රහ්ම කියන වචනේ පාවිච්චි කරනවා. ස්වභාවයේ තියෙන යම් යම් දේවල් වලට මේ බ්‍රහ්ම ස්වરૂපය, එහෙම නැත්නම් විෂ්ණු ස්වરૂපය, ඊශ්වර ස්වરૂපය කියා වචන භාවිත කළා. ඒ එක්තරා සංස්කෘතික භාෂා ක්‍රමවේදයක්. ඉතින් අපිටත් ඒ කාරුණික සිත පහළ වෙලා ආරාධනා කළා. මේ සුන් වෙනුවෙන් අනුශාසනා කරන්න කියලා. මම ස්වභාවයෙන් දේශනේ ගලාගෙන යන්නත් දෙනවා, ජීවිතේ ගලාගෙන යන්නත් දෙන්නේ මම ස්වභාවයෙන්. මම මේක අමුතු මේ කන්ට්‍රෝල් එකක් කරලා කරන දෙයක් නෙමෙයි. කට්ටිය හිතනවා මම ආයතන නඩත්තු කරනවා, පාලනය කරනවා. කොහොමද ඔය පාලනය කරන්න කියලා මගෙන් අහනවා. මම කිසිම පාලනයක් කරන්නේ නැහැ. ඒ හැමදේම ස්වභාවයෙන් ගලාගෙන යන්නට ඉඩ හරිනවා. ඉතින් අපි මේ මොහොතේදී විශේෂයෙන් සිහිපත් කරන්න ඕන, අපි මේ බොහොම අනර්ග බොහොම වටින විදියට අපිට කිසිම කරදරයක් නැතුව මේක හදද්දී මේකට යන වතුර ටිකට, ලයිට් බිලට පවා ඒ මුදල් ටික ගෙවලා බොහෝම සද්භාවයෙන් තමන්ගේ මව්පිය වෙනුවෙන් උපහාරයක් පිණිස, තමන්ට ධර්මයේ සැනසිල්ල දියුණු වීම පිණිස, පුණ්‍ය කර්මයක් පිණිස මේ ධම් සභා මණ්ඩපය පූජා කිරීමෙන් ලොකු දෙයක් සිද්ධ වුණා. ඒ තමයි ස්ථාවරව ධර්මය අතු අනාගතයට පිහිටන විදියට මෙතන යම් ස්ථාවර භාවනා මධ්‍යස්ථානයක් බවට, විහාරස්ථානයක් බවට පත් වෙන්න හේතුභූත වුණා. ඉතින් ඒ ඉදි කරලා සකසලා දුන්නෝ ඒ පින්වත් චන්දන තිසේරා මැතිතුමායි, වගේම ශාම්ලි තිසේරා මැතිණිය. අපි බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහෝම ගෞරවයෙන් නිතැතිම සිහිපත් කරනවා. ඒ ඇත්තෝ මේ දේවල් ගොඩනගලා මෙහෙම ආරම්භයක් සකසලා දුන්න නැත්නම් බොහෝ වෙලාවට මම මේ වෙනකොට ලංකාවේ නෙමේ ඉන්නේ. බොහෝ වෙලාවට අර පොඩි පර්චස් 10ක කොටසේදී මම ඔය කාට හරි බාර දීලා මේ මගේ අදහස තිබුණේ පිටරටකට යන්න. එහෙම ගියා නම් හොඳක් වෙන්නත් තිබුණා නරකක් වෙන්නත් තිබ්බා. හැබැයි ඉතින් ඕගොල්ලන්ට බලන්න හම්බෙන්නේ නැහැ. නැත්තන්ද ඉතින් කවුරු හරි ආමඳුරු කෙනෙක් හම්බ වෙයි. හැබැයි මෙහෙදී හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ ලංකාවේ වැඩ ඉඳිමින් මෙහෙම දේශනා පැවැත්වන මේ පරිසරයේ හැදුනේ මේ පින්නතුන්ගේ ප්‍රධාන ඒ දායකත්ව උපකාරය නිසා කියලා අපි බොහෝම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් ඒක මට කරලා දුන්නු දෙයක් හැටියට නෙමෙයි මම දකින්නේ, ශාසනයට කරපු දෙයක් හැටියට, ධර්මයට කරපු දෙයක් හැටියට විතරයි. මම මේවයි අයිතිකාරය නෙමෙයි බාරකාරය විතරයි. ඔයත් හොඳට දන්නවනේ අයිතිකාරය බාරකාරය අතර තියෙන වෙනස. බාරකාරය කියන්නේ ආයේ ලොකු බැඳීමක් නැහැ, අල්ලගෙන නැහනේ. අයිතිකාරය කියන්නේ බොහොම අල්ලගත්ත කෙනෙක්යා. ඒ නිසා දැන් ඔය රටේ අයිතිකාරය වගේ ඉන්නවනේ. එහෙම නෙමෙයි, රටට වුණත් කවුරු වුණත් ඒ බාරකාරයෙක් අයිතිකාරය නෙමෙයි. බාරකාරය විතරයි. සද්ධර්මය කියන එක අවබෝධ කිරීම ලේසි පාසු දෙයක් නෙමෙයි. මේක අවබෝධ කරගන්න පිණිස හොඳ උකුසු ඇසක් තියෙන්න ඕන. ඒ උකුසුසක් කියන්නේ උකුසට තියෙන ඇස නම් එක එක ගොදුරු හොයා ගැනීම සඳහා තියෙන තියුණු ඇසක් තියෙන්නේ. අඩි 35000ක් උඩ ඉඳගෙන බිම ඉන්න වටුකුරුල්ලෙක් දකින්නවා කියුවහම ඒක මහා පුදුම ඇහක් නේ. ඒක මහා පුදුම ඇසක්. අපිට තියෙන ඕන අපි ගැන දකින්න පුළුවන්, තමා ගැන දකින්න පුළුවන් උකුසු ඇසක් තියෙන ඕන. පේන්නේ නැත්තේ තමන්නේ. දැන් මේ මොහොතේ ඇහේ සිද්ධාන්තය, මේ මොහොතේ ඇසේ සිද්ධාන්තය, මේ මොහොතේ කනේ ක්‍රියාත්මක වෙන ඒ සිද්ධාන්තය, මේ මොහොතේ නාසය දිව තුල ක්‍රියාත්මක වෙන සිද්ධාන්තය, මේ තුල කය සහ කයේ දැනීම අතර සිද්ධ වෙන සිද්ධාන්තය, මේ තුල මන මනේ සිද්ධාන්ත ක්‍රියාත්මක වෙන සිද්ධි ධාමයන් සිද්ධාන්ත තේරුම් ගන්න පුළුවන් උකුසු ඇසක් තියෙනවා. එවිට තමයි දන්නේ තමන් මොන සිතිවිලිවල, මොන අරමුණවල, මොන සංකල්පවල, මොන දෘෂ්ටිවල, මොන යම් අඩුලුහුණුකම්වල, මොන වැරදි මානසික රටාවන්වල ඉන්නවද නැද්ද කියන එක තමන්ටම පේන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවන්ගේ හරිවැරදි මාර්ගයේ චේතනාවනේ තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ හරිවැරදි මාර්ගයේ තියෙන ක්‍රියාවිනමේ තියෙන චේතනාවේ. චේතනාව මොකක්ද? චේතනාව මොකක්ද? එහෙම නැතුව ක්‍රියාවක් වැරදක් බවට පත් වෙන්නේ නැහැ වෙනවත් නැහැ. ක්‍රියාවක් වරදක් බවට පත් වෙන්නේ චේතනාව තමයි එතන බලන්න. ඒ නිසා හැම දෙයක්ම ක්‍රියා ස්වරූපයකින් බලන්න හොඳ නෑ, චේතනා ස්වරූපයකින් බලන්න ඕන. චේතනා ස්වරූපයකින් බලන්න ඕන. ක්‍රියා ස්වරූපයකින් බලන්න. තමන් හොඳ චේතනාවක පිහිටා ජීවත් වෙනවද? ප්‍රශ්නාර්ථය. ඒ ප්‍රශ්නාර්ථය ඔබ තුළින්ම සොයන්න. හදවතින්ම ඔව් කියන උත්තරේ, සැබවින්ම බොරුවට නැතුව, සැබවින්ම යහපත් කියන උත්තරේ හදවතින්ම පිබිදෙන්නට ඉඩ හැරලා ඔබ නිහඬව සිටින්න. ඔබ මනස පාලනය කරනව නේද? නැති ඇත්තටි මෙතන. ඒ තාරිය ශ්‍රාවකව මනස පාලනය කරන්නේ නෑ. ඇයි පාලනය කරන්නේ නැත්තේ? පාලනය කරන්නේ නැත්තේ පාලනය කරන්න මනසක් නැති බව දැනගෙන ඉවරයි. එතකොට සාමාන්‍ය අය පුහුදුන් අය මනස පාලනය කරන්නේ ඇයි? ඔවුන් මනසක් ඉන්නවා තියෙනවා, මම මගේ ආත්මය කොට අල්ලගෙන ඉන්නේ ඒකයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් මම වැරදි කියලා ගොඩක් වෙලාවට මේ වචනේ තුල. මම අහන්න කැමතියි, මේ වටපිටාවේ ගෙවල් තියෙනවා, ඔබ ඔය ගෙවල් පාලනය කරනවද? නැන්නේ. ඇයි ඒ පාලනය නොකරන්නේ? කෙටි උත්තරය, ඒක ස්වාමීනි අපේ ගෙදර නෙවෙයි, ඒ නිසා පාලනය කරන්නේ නැහැ. හැබැයි ඒ ගෙදර සිද්ධි දාමයක් වෙන්නේ නැද්ද? වෙනවා. මට අදාළ නැහැ ස්වාමීනි කියනවා. හැබැයි ඒ ගෙදරත් ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා, නොයෙකුත් දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මම ඒක පාලනය කරන්නේ නැහැ, මට අදාළ නැහැ. තියෙනවා, හැබැයි මට අදාළ නැහැ. මෙන්න මෙතන ඉන්නේ ආර්ය ශ්‍රාවකයා. බුදුරුණ්ඩන් නින්දා ලැබුණා, අපහාස ලැබුණා, අපකීර්ති ලැබුණා. ඔබ දනේ මා දනේ මන් දන්නෙත් නෑ කියන වගේ මට්ටමක උන්වහන්සේලා වැඩ හිටියා. මොකද හේතුව? අනුන්ගේ ගෙවල් පාලනය කරන්න ඕනේ නෑනේ. කොතනද අනුන්ගේ ගේ තියෙන්නේ? මේ මෙතනමයි තියෙන්නේ අනුන්ගේ ගේ. අනුන්ගේ ගේ මම මගේ කියලා අල්ලගත්ත කෙනා ලොකු පාලනයක ඉන්නවා, ලොකු යුද්ධයක ඉන්නවා. මගේ සිත පාලනය කරන්න ඕන, මම මාර්ගඵල දකින්න ඕන, මම නිවන් දකින්න ඕන, මම දියුණු වෙන්න ඕන, මම බුද්ධිමත් වෙන්න ඕන, සාර්ථක වෙන්න ඕන, මම. මතක තියාගන්න, ඒ ඔක්කොමත් මම. ඒ ඔක්කොමත් මම. දැනුම ඔස්සේ යන කෙනෙකුට නිවන හොයන්න බෑ. දැනුම ඔස්සේ ගියොත් එහෙම හරි වෛරයක් ඇති වෙන වෙනතුනේ ධර්මය ගැන. ඒ නිසා ධර්මය ගැන වෛරයෙන් කතා කරන ඕනම කෙනෙක් ගැන අනුකම්පා කරන්න. මොකද හේතුව? ඒ දැනුම ඔස්සේ යන්න ගිහිල්ලා තමයි ඒ වෛරය ඇති වෙලා තියෙන්නේ. මටත් එහෙම ඇති වුණා. ඇති වුණාට මම ඒ ඇති වෙන එක දැක්කා අනවබෝධිත සමයේ. අවබෝධ කරගන්න උත්සාහ කරන කමේ මේක තේරෙන්නේ නැති වෙනකොට කුතුහලයේ ඒ විචිකිච්ඡාවත් එක්ක කේන්තියක් ඇති වෙනවා. හැබැයි මම ඒ කේන්තිය ගත්තනම් හැමදාම තදත් ධර්මයට වෛර කරන කෙනෙක් බවට පත් වෙනවා. මම පොඩි කේන්තියක් නෙමෙයි ඇති උනේ. මට මේ ධර්මයේ තේරෙන භාෂාවෙන් තේරෙන විදියට කියන්න දුන්නොත් හොඳ ගැට පොල්ලක් අරගෙන ගිහිල්ලා බණ කියන කාට ගහනවා කියලා හිතාගෙන හිටියේ. ඇයි යකෝ මට තේරෙන්නේ නැති එකක් කතා කරනකොට අර ගොළුවට කතා කරන දැන් ඔබ අහලා තියෙනව නේද ගොළු ඉස්සරහා කතා කරනකොට මිනිහට තරහ යනවා කියලා. තරහ යනවා. කඩදාසි කොල්ල එහෙම ඉරුවාම පුදුම කේන්තියක් යනවා. එයාට ඒකේ සද්දේ මේ ඇහෙන්නේ නැහැ. ගොඩක් අයගේ ගොළුකමත් එක කන් ඇහෙන්නේ නැනේ. ඒක අර ඒක සම්බන්ධතාවයක් තියෙන දෙක එකට. ඉතින් කඩදාසි කොල්ලයක් එහෙම ඉරුවාම මිනිහට හරියට කේන්ති යනවා. මොකද හේතුව එයාට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති නිසා තේරෙන්නේ නැති නිසා කේන්ති යනවා. ඒක එහෙම වෙනවා. මේ ධර්ම මාර්ගෙත් එහෙමයි. ධර්මයේ නොඇසෙන ගොළුකමක් බීරිකමක් තියෙනවා. පුතජන භාවය කියන්නේ ඒක. ධර්මයේ නොඇසෙන ගොළුකමක් බීරිකමක් තියෙනවා. ඉතින් මටත් ඒ ගොළුකම බීරිකම තියෙන කාලේ මට කේන්ති ආවා. හැබැයි මම දන්නවා කේන්තිය කියන්නේ අකුසලයක් කියලා. එතකොට මම කේන්තිය ගත්තේ නැහැ. ඒත් මේ ධර්මයේ ආපු සමහර ස්වාමීන් වහන්සේලා සමහර ගිහි පින්නතුන් අර කේන්තියට අගහල්ලා ගන්නවා. අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ? ආන්න යාට කුසලයේ මග ඇරුණා අකුසල මාර්ගයේ යන පටන් ගන්නවා. ඊට පස්සේ ධර්මයේ බොහෝ කාලයකට වැහෙන්න ඉඩ තියෙනවා. අපිටත් ඒ ආපු කේන්දිය පැත්තේ අපි ද්වේෂාන්තිකව කටයුතු කරන නෝනක් අඩු කෙනෙක් වුණා නම් අපි අනිවාර්යෙන් ධර්මයට වෛර කරන කෙනෙක් බවට පත් වෙනවා. නොදකපු සම්ප්‍රදාය අගය කරමින් මේ ප්‍රත්‍යක්ෂ වූ ධර්මයට නිග්‍රහ කරනවා. මේක හරි මේක හරි මේ මග හරි මේ මග හරි කියලා කිව්වොට යථාභූත ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ලෝභ ද්වේෂ මෝහ අයින් කළා නෙමෙයි කතා කරන්නේ. බොහෝ උදවිය. එනිසා ප්‍රත්‍යක්ෂ කොට යථාභූත ඥානයෙන් ලෝභ ද්වේෂ මෝහ අයින් කළා කතා කරනවා. ලෝභ ද්වේෂ මෝහ අයින් කරනවා කියලා කියන්නේ ඒක හොයන්න පුළුවන්කම තියෙන්නේ ඒ தത്വයට ආපු කෙනෙකුට විතරයි. එහෙම නැතුව මේ පුහුදුන් මිනිස්සුන්ට අරය ලෝභ නැහැ, මෙයා ද්වේෂ නැහැ කියලා හොයන්න බෑ. හරියට සර්පයෝගේ විෂ තියෙන කෙනා, විෂ නැති කෙනා හොයන්න ලොකු දැනුමක් තියෙන්න ඕනනේ. සමහර සත්තු සර්පයෝ ඉන්නෝ විෂ නැහැ. සමහර සර්පයෝ ඉන්නෝ විෂයි. සමහර සර්පයෝ ඉන්නෝ කාපු වෙලාවට විෂයි. පස්සේ විෂ නැහැ. සමහර සර්පයේ ඉන්නෝ කාපු වෙලාවට විස නැහැ, පස්සේ විස නගින්නේ. මෙන්න මේ වගේ ලක්ෂණ වලින් යුක්ත නිසා විෂම ලෝකයක් තියෙන නිසා කාටවත් මන බලන්න බැලේ විසින් පින්නතුනේ. මෙයාට ලෝභ දේශ මොහ අයින් කළා, මෙයා ලෝභ දේශ මොහ අයින් කළා නෑ කියලා පුහුදුන් භාවයක ඉඳගෙන නම් තේරුම් කරගන්න අමාරුයි. ඒක වටහා ගන්න බෑ. ඒක ඉහළ ආත්ම අවබෝධයකින් යුක්තව ඉඳගෙන කල්පනා කළොත් විතරයි ඒක තේරෙන්නේ. මෙයාට මේ ලෝභ දේශ මොහ තියෙන, මේ ලෝභ දේශ මොහ මෙච්චර නෑ කියලා. ඒ නිසා පින්නතුනේ මොනම විදියකටවත් ද්වේෂාන්තයකට, ලෝභාන්තයකට, මෝහාන්තයකට තමන්ගේ නුවණ වැටෙන්න ඉඩ දෙන්නේ නැතුව මේක හොඳින් රැක ගන්න. ඒ රැකගෙන රැකගෙන දියුණු වුණාට පස්සේ යම් දවසක් ලැබේවි අර පාලනයකින් තොර ජීවිතය ආරම්භ වේවි. පාලනයකින් තොර ජීවිතය ආරම්භ වෙන්නේ මෙන්න මේ වගේ අද දවසක. පාලකයා පලාගියා. කම්මකාරකයා කර්ම හදන කෙනා පලාගියා. එළෙව්වා. ඒ එළෙව්වෙත් අවසාන සංඥාවත් අතහැරීමෙන්. අවසාන සංඥාවත් අතහරින්න ඕන. මමත්වය පින්නතුනේ ජීවත් වෙනවා. පොඩි ඉඩක් තිබුණොත් ඒ ඉඩෙත් ජීවත් වෙනවා. මමත්වයත් වෛරසයක් වගේ තමයි. වෛරසයන් ජීවත් වෙන්නේ එයා ජීවත් වෙන්න තියෙන ඉඩ ලැබුණොත් නේ. දැන් ශරීරයකට ඇතුල් වුණා වෛරසය ජීවත් වෙන්න වගා වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක එළිය තිබුණොත් එහෙම සූර්යාලෝකයට ඔයක වෙනසිලා යන ටික දවසකින්. ඒ වගේ මේ මමත්වයක් අප තුලට ඇවිදිලා අපි යම් පරිසරයක් හැදුවාම ජීවත් වෙන්න ඔහුට එවිට නැවත නැවත ඒක පුනර්ජීවයක් ඇති කරගෙන ඇති වෙලා මමත්වය වැඩෙනවා. අපි කරන්නේ මමත්වය වැඩෙන්නේ නැති වෙන විදිහට පරිසරයක් හදන්න ඕන. මමත්වය වැඩි වෙන්නේ නැති වෙන විදිහට පරිසරය හදන්න ඕන. ඒ කියන්නේ උපාදානය කියන එක දුරු කරන්න ඕන. උපාදානය දුරු කරන්න පුජ්‍යලයට බෑ. නැත්තම් උපාදානය පුරුදු කරන්න කිව්වම හොඳට හරි පිටි ගහලා එරමිනිය උතාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන කොන්ද ගෙලින් තියාගෙන වැඩේ පටන් ගන්න ඉඩ තියෙනවා. මතක තියාගන්න පුජ්‍යලයට බෑ උපාදානය නැති කරන්න. එහෙනම් ඉතින් අපි හැමෝම මේ භාවනාව කරන්නේ ඔ අප්‍රමාණ පුජ්‍යලයට වැඩේ කරන්න බෑ. කරන්න එහෙම කරලා ඒක තේරුම් ගන්න තමයි වෙන්නේ. ස්ත්‍රියක් නිවන් දකින්නේ නැහැ කවදාවත්, පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ කවදාවත්, පුජ්‍යලයට භාවනාවක් කරන්න බෑ. පුජ්‍යලයා කරොත් ඒක පුජ්‍යල භාවනාවක්, පුජ්‍යල භාවනාවකින් නිවන් දකින්නත් බෑ. දැන් ඉතින් ඔබ තේරෙන්නේ නැහැ නේද? තේරෙන්නේ නැති වුණාම අර මට හිතෙච්ච දේ ඔයාලට හිතෙන්න පුළුවන්. මට හිතෙච්ච දේ ඇත්තට තේරෙන්න පුළුවන්. ඇයි මේ වගේ නොතේරෙන බණ කියන්නේ? අර කවුද කෙනෙක් දාලා තිබුණා හඳුරු බණ ක්ලියර්ලි අපිට පැහැදිලිව කියන්න මේක තේරෙන්නේ නැහැ. මේක අනුසෝතගාමී ප්‍රතිපදාවක් නම් කියන කියන වචන ඇත්තට තේරෙනවා, පොතේ ලියා ගන්නත් පුළුවන්. මේක පටිසෝතගාමී ප්‍රතිපදාවක් නිසා ඒ පටිසෝතගාමී ප්‍රතිපදාව වැටලා තියෙන්නේ ඉන්ද්‍රිය විෂය ඉක්මවලා. ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට තේරෙන්නේ නැහැ. ඉන්ද්‍රියන්ට තේරෙන්නේ නැති විදිහට තමයි ඉක්මවලා තමයි මේ පටිසෝතගාමි ප්‍රතිපදාව තියෙන්නේ. බුදුහාමුදුරු සාගත් ඒක පංච උපාදානස්කන්ධේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙනම් රූප නොගැනීම, වේදනා නොගැනීම, සංඥා නොගැනීම, සංකාර නොගැනීම, විඥාන නොගැනීම. බලන්න ඔබ ධර්මයේ දැක්කේ නැත්තම් ඔබ තාමත් මේ පයෙන් එහෙක පැටලිලා ඇති. එන්නතන්ට මේ මතක් කරලා තියෙනවා අපි ස්වාමීන් වහන්සේ පැටලිලා හිටපු තැන. මම ඉතින් සන්තෝෂ වෙනවා ඒ ගැන. එවැනි ආශ්‍රවයක විතරයි මම පැටලිලා හිටියේ කියන එක. මම අනිත් ඔක්කොම ආශ්‍රව බිඳගෙන බිඳගෙන ඇවිල්ලා මම එක ආශ්‍රවයක තමයි පැටලිලා ඉන්නේ සිටියේ. මොකද්ද ඒ ආශ්‍රය? මම ධර්මය දකින්න ඕන කියන අධික වීරිය හිටියේ. ඒසත් සමහර වෙලාවට වීරිය මමත් ඒ නිසා මම දැනගත්ත මම වීරිය චරිතයක් කියලා. ප්‍රඥාව පසුපසට ගිහිල්ලා වීරිය ඉස්සරහට ඇවිල්ලා. සාමාන්‍යයෙන් මගේ වචනයක් තිබුණා ඒ කාලේ මිනිසකු විසින් කළ ඕනෑම දෙයක් මටද කළ හැකි කියන මේ අමුතු එඩිතර ගමක් ඇති කරගෙන තිබුණා. ඒක සාමාන්‍යයෙන් හොඳයි ජීවිතවලට, අර පොසිටිව් තින්කින් එකක්, ඒක ඉස්සරහට යන මිනිස්සෙකුට හොඳ ජවයක් දෙන සිතුවිල්ලක් ඒක. හැබැයි ඒකම තමයි උපකාරක උනේ. ඒ නිසා මේ වෙන ගැඹුරු ධර්මයක් හමුණ ගැහුණාම ඕව මට තේරෙන්නේ නැහැ, ඕව ඕන්නේ නැහැ, යන්තම් කාලා වෙන දෙයක් බලාගෙන වයසට ගිහිල්ලා කුටියකට වෙලා ඉඳලා චාප්පුවෙන් ඉඳලා වයසට ගිහිල්ලා මැරිලා යන්න සමහර හාමුදුරුවෝ එහෙම මම දැක්කා. ඉතින් මටත් හිතුණා මේ විදියට අනුකරණය කළා නම් හොඳයි කියලා. කැඳ එක හම් වෙනවා, බීට් ටික හම් වෙනවා, පොතක් කියව ගන්නෝ, බල්ලෙකුට පූසෙකුට කන්න ටිකක් දෙනෝ, වතුර ටික වෙලාවට නම් එනවා, දාන්නට යනවා, ආයි එනවා, ඉන්නවා. ඔය තර්කත් නැහැ, වාදත් නැහැ, බැනුම් අහන්නත් ඕනේ නැහැ, විකෘති කරනවා කියලා මොකුත් අහගන්න ඕනත් නැහැ, මොකුවත් නැහැ. චාප්පුවෙන් ජීවත් වෙලා වයසට ගිහින් මැරෙන්න පුළුවන්. මට නම් ඉතින් ඊය ලැජ්ජයි ඒක. ඒව හිතේ ඒව ජීවත් වෙනවද මිනිස්සෙක් කියලා? ඒව ජීවත් වෙනවද? තමන්ට යහපතක් පිණිස, ලෝකයට වැඩ පිණිස පුළුවන් තරම් මෙහෙවරක් කරන්න ඕන, සේවයක් කරන්න ඕන. ඒසා වීරයක් තිබුණා පෙන්වතුනේ. ඒ වීරියම බාධාවක් වෙලා මේ ධර්මයේ දකින්න දරන උත්සාහය නිසාම පැටලිල්ලක් ඇති වෙලා මට මේක දකින්න බැරුව තිබුණා. අද වගේ දවසක මම අහන්නේ මේ යන්න දෙන්නේ. නමුත් මම හිමේ සැරේ ධාරණේ තුල ගන්න නැතුව හොරෙන්ම පැන්නා. හොරෙන් පැනල ඉවර වෙලා ඉතින් මම ගියාම බඩිකින්නේ. මට බඩිකින්න අදාළත් නැහැ. මට ඕන මේක දකින්න. ඒකනේ බඩිකින්නත් පැත්ත කර දාලා ගියේ. කන නැහැ කියලා දැන්නෝ දැන්. නමුත් වාසනාවට පොඩ්ඩක් වෙලාව පහු වුණත් අර අන්තගාමී අය නොවන නිසා ආමඳුරු දාන්නේ වළඳද කියලා මම කිව්වා නෑ. කියලා ඊට පස්සේ මට හිමෙන් සැරේ දාන ටිකක් හම්බුණා. නැන්දක් හම්බ වුණාම දැන් මම පිඟානට හොඳට අසලට බෙදලා තිබුණු නිසා මම ඒක දිහා දැන් පිඟාන් දිහා බලාගෙන මම කල්පනා කරනවා මම මේක කන්න දාවේ. ධර්මයේ තේරුම් ගන්න දාවේ මේක කන්න දාවේ. ඊට පස්සේ මම කිව්වා දේ අදාළ උතුම් ආර්ය ශ්‍රාවකයාගෙන් අද මට සාකච්ඡා කරන්න ඕනේ. මට ඒ හේතුව නංගම් මේ මම කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකයි. කින්ද මන්ද කියන්නේ මම. මේ ඉතින් මේ ඊට පස්සේ මම කිව්වා මට අද සාකච්ඡාවක් පොඩ්ඩියට ඕන, කතා කරන්න අවස්ථාවක් ගන්න පුළුවන්ද? ඊට පස්සේ කිව්වා කෝල් කරලා බලන්න. වහා. නමුත් පුදුමයි කියලා කියන්නේ අර කෝල් එකේ ආන්සර් එක එනකම් මම දැනවලා දන්නේ. ඒක දිහා බලන් ඉන්නවා. මොකද මගේ ප්‍රමුඛතාවය තමයි. අද ඊට පස්සේ හා කිව්වා වැඩසටහන අවසන් වෙලා කතා කරන්න පුළුවන් කියලා කිව්වා. හරි. අනේ ඊට පස්සේ දානවල දුවා. හැබැයි මම වෘත සීලවල අන්තගාමීව හිටියේ නැති නිසා කට්ට කොහේ පැන්නත් මේ එච්චර බලන්නේ නැහැ. ඉතින් මේ වෘත සීලවල ඉන්න හාමුදුරුවරු මට මතකයි, සමහර හාමුදුරු කෙනෙක් ෆ්ලයිට් ටිකට් ගහගන්න කියලා දිනවා වෙලාවට දාන්නේ ඕන හාමුදුරන්ට කියලා. අර එයා ෆ්ලයින් එකේ වැඩ කරන මිනිස්සුන්ට කියනවලු තමසල දන්නේ නැද්ද හාමුදුරු වෙලාවට දානවලදනෝ කියලා. ඒ මිනිස්සුන්ට දෙන වෙලාවට මේ හාමුදුරුවන්ට දානවලද දෙන වෙලාවට දානේ පිළිගන්නන්න ඕන. ඉතින් ගුවන් යානාවල තියනවද දාන පිළිගන්නේ இல்ல? ඒක එක්තරා මට්ටමකට ගියාට පස්සේ කෑව දෙන්න ඕන වෙලාවට බල්ල ඉවර වෙලා ගැස්සෙන්නේ නැති වෙලාවක, පැද්දෙන්නේ නැති වෙලාවක, සුදුසු වෙලාවක් බල්ලා අර මේ ෆයිලට් කිව්වාම ඒක කරනවා. නැත්තම් ගැස්සෙන වෙලාවල් වල දෙන්නෙත් නැහැ නේ ගුවන් යානේ හුලඟ හොඳ නැත්තම්. ඉතින් අර වෘත තිබුණ නැති හින්දා දාන වෙලදුවා ඒ වෙලාවේ. දානවලදලා මේ ඉවර වෙනකම් මම හොඳින් දේශනේ අහුවා. ඒ දේශනේ අහන්නේ බොහොම ගැඹුරු සංකල්පනාවකින්. ගැඹුරු සංකල්පනාවකින් අහන්නේ. ධර්මය අවබෝධ කර නොගත් හැම කෙනෙක්ම කාන්තාවක් කියා හැමතිස්සෙම බනිනවා. මට දිරවන්නේම නැති වචනේ ඕක. මොකද අපි අහන්න කැමති නෑනේ ගෑනු කියලා. පිරිමින්ගේ ඇරි නේද මහත්යනේ. මොකද ගෑනු වගේ කියලා කිව්වහම අපිට හරිම නින්දාවක්. මොකද නිකන් ගෑණියෙක් වගේ කියලා කිව්වහම හරිම නින්දාවක්. ඒක ඉතින් කාලේ ඉන්න බැරි කතන්දරයක්. ඉතින් ඒක නිසා අරක මට දරන්නව බෑ. අර වචනේ ධර්මය අවබෝධ කර නොගත් දැන් මේ ඉන්න පිරිමි දෙන්න තුන්දෙනා නැති වෙයිද නැහැ මේ කතන්දරේ. ඒක මහත්මයෙක් ආවෙත් නැහැ ඕක මන් දවසක් කියලා. ඒ මහත්මයා කියනෝ ඒක කියන ගමන් හාමුදුරුව බැලුවේ මගේ දිහා. ඒ නිසා ඕක කිව්වෙ මටමයි කියලා මේ ආවෙ නැහැ. ඉතින් මේ මටත් ඒ වගේම දරන්න බැරි කතන්දරයක්. නමුත් ඒ දරන්න බැරි ආවේගය තිබුණා නම් මම ඒ ආවේගයට වහල් වුණා නම් මොකද වෙන්නේ? ඒ නිසා මේ ධර්මය තුලින් අපි ඔබට පීඩන ඇති කරනවා. ඒ පීඩන ඇති කරන්නේ ඒ පීඩනත් එක්ක වැටෙන්න නෙමෙයි, ඒ පීඩන ජය ගන්නවා දකින්න. අපි පීඩන දීලා බලන්න ඒකට. තේරුණාද? ඒ පීඩන ජය ගන්නවා බලන්න මිසක් ඒ අභියෝග ජය ගන්නවද කියලා බලන්න මිසක් ඒ අභියෝග අපි දෙන්නේ ඒ අභියෝගත් අරගෙන වැටෙන්න නෙමෙයි. ඉතින් සමහර උදවිය ඒ අභියෝගත් එක්ක වැටිච්ච අවස්ථා තියන අය ඉන්නවා. ඒ ගැන මම තාම සංවේගයටපත් වෙනවා, කනගාටුටපත් වෙනවා. අභියෝග දෙන්නේ අභියෝගයක නැගිටින්න මිසක් වැටෙන්න නෙමෙයි. මේක හොඳට හිතර ගන්න මේ ධර්මය අහන අය. ඉතින් අපිට ඒ අභියෝගයක් ලැබෙනකොට මම මේ අභියෝගයත් එක්ක නැගිටින්න ඕන. එහෙනම් මම මේකට නැගිටින්න ඕන නම් මම මේක අවබෝධ කරගන්න ඕන. කොහොමද අවබෝධ කරගන්නේ? මොකද්ද මේ කියන්නේ කියලා මම මේක තේරුම් ගන්න. ඊට සතියකට කලින් සිද්ධ වෙච්ච දේ තමයි මට බණ අහන්න තිබුණේ නැහැ කැසට් රෙකෝඩර් එක. ඉතින් මට කැසට් එකක් කිල්ලුවාම මේ කවුද කොහෙද තියෙන පරණ එකක් ගෙනල්ලා දුන්නා. ඒකේ පීස් එතනවා, ඒක අහන්න බෑ, ගොඩක් පරණ එකක්, ඒක ජරබර ගන්න. ඊට පස්සේ මට තව මහත්මේ හොඳ එකක් අරන් එනකොට ඒක මග ඉඳලා හාමුදුරු කෙනෙක් දැහැගෙන ඕක ඒ හාමුදුරන්ට ඕනේ, ඕක මට දීලා යන්න කියලා ඉල්ලගෙන ඒකත් හම්බුන්නේ නැහැ. දැන් මේ මාර්යා නතර කරන්නේ මම බණහන එක නතර කරන්නේ නෙමෙයි, ලෑස්ති කරන්නේ. ඊට පස්සේ එක මහත්මයෙකුට මම කෝල් එකක් දීලා කිව්වහම මේ මහත්මයාත් කිව්වා හාමුදුරුන්ට ඕව ඕනේ නැහැ කිව්වා. හරි චෝක් කතා නේද? හාමුදුරුන්ට ඕව ඕනේ නැහැ කිව්වා. ඒක සම්ප්‍රදායික මතේනේ. ඒ භාණ්ඩවල නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපි භාවිතාවේට ගන්න මොන විදියට අනුව තමයි දැලිපිහිය. ඒක මේ රස්ති අදුකාරයෙක් අතට ගියොත් එහෙම මේ බිලි කපන්න පාවිච්චි කරනවා. හාමුදුරුවෝ ළඟ ගියාම මේ හිස බාන්න පාවිච්චි කරනවා. වෛද්‍යවරයෙක් ළඟට ගියාම මේක ශල්‍ය කර්මයකට භාවිතා කරනවා. එතකොට පිහිය නෙමෙයි වරද තියෙන්නේ භාවිතාවේ. එතකොට අර එකපාරට භාණ්ඩය දිහා බලලා හාමුදුරුවන්ට ওই කැසට් රෙකෝඩර් අර මේ ඕන් නැහැ, අපි ඕව අත්තරින් ඉන්නේ, ඕව වැඩක් නැහැ හාමුදුරුවන්ට කිව්වා. හරි කිව්වා. දැන් මගේ ස්වභාවයකුත් තියෙනවා මේ ආයි බඩගින්නෙන් හිටියත් තනකොල කන්නේ නැහැ කියනවා වගේ අර සිංහයා. ආයිතින් මේ මේ හැමෙන් වට්ටලා එහෙම මෙහෙම කිව්වොත් එහෙම මම එහෙම ඒක බාර ගන්නෑ නෑ. දැන් මට ඊට පස්සේ කියනවා මම ඒක අරන් දෙන්නම් කියලා එතුම කිව්වා. මගේ මනසත් එක්ක අදත් එක්ක තරහ නෑ. මම දකින්නේ ඒක උදව්වක් හැටියට. එතකොට මම කිව්වා නෑ, එපා ඕනේ නෑ මහත්තයා, ඕනේ නෑ කිව්වා. නෑ නෑ සොයනස මං ගෙනල් දෙන්න, පොඩි ගානක් යන්න මං ගෙනල් දෙන්නම් කියලා. දැන් මං තරහ වෙලා කියලා හිතලා නෑ එපා. දැන් බෑ කිව්වනේ මුලින්, දැන් එපා එදා මුලින් එපා කිව්වනේ, දැන් ඕනේ කියන අදහස වගේ නිකන් හිටියා. මොකද මාව සෙකන්ඩ් කරලා මට දෙන්නයි මේක හැදුවේ කියන වගේ නිකන් අදහසකින් මං කිව්වා එපා. ඊට පස්සේ මං එන ගමන් කල්පනා කළා මේක එක 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 නාගෙන් එක එක ඒවා අහන්නේ මේ ඔබ මේක අවබෝධ කරගත්තේ නැති නිසානේ. ඔබ මේක අවබෝධ කරගත්තනම් මේ උඹට ඔය එක එක වහන්න ඕනේ. ඔය ඔක්කොම රෙකෝඩින් යන්ත්‍රය ඇවිල්ලා උඹේ ඉස්සරහා තියේවි. දැන් මේ මේ කතා කරන්නේ මම මාත් එක්ක කතා කරපු දේ. ඒකත් ගත්ත ඔළුවට. දැන් අතාරින්නේ කොහොමද මම මේක අතාරින්නේම නැහැ. මම මේ අභියෝගයේ කියන අදහසින් දැන් ඉන්නේ, සටනේ ඉන්නේ දැන්. හැබැයි දන්නේ නැහැ කවද ලැබෙනවද, කොතන ලැබෙනවද, අද ලැබෙනවද, හෙට ලැබෙනවද, ජීවිතේ කවදක ලැබෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි මගේ අභියෝගයම අතාරින්නේ අභියෝගය අතාරින්න නැති වීරයෙන් ඉන්නවා. ඉතින් මම කල්පනා කරේ එළි වෙනකන් රැ වෙනකන් හරි මේ සාකච්ඡාව දිගට ගෙනියනවා, මට හවස සාකච්ඡාවක් හම්බුනොත් මං අතාරින්නේ නැහැ කියලා උපරිම ධෛර්යයකින් මං හැම කාරණයක්ම අතහරින්නේ නැතුව අවබෝධ කරනවා කියන අදහස තිබුණා. ඒ වගේම යම් කිසි කාරණයක් කිව්වොත් ඒ කාරණේ විදසුන් වඩන්නේ, ඒ කාරණේ ගැන හිතන්නේ පස්සේ පන්සලට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා හුදකලාවකට ගිහිල්ලා කියලා හිතුවේ නෑ මම. යම් කාරණයක් මේ මොහොතේ කිව්වොත් ඒ කාරණේ මම මේ මොහොතේ අවබෝධ කරගන්නවා, මේ මොහොතේ මේකට විදර්ශනා වඩනවා, නෝනින් බලනවා, ඒක අල්ල ගන්නවා කියන අදහස හිටියා. සමහර උදේ හිතනවානේ ඒ කාරණේ නම් හොඳයි ටිකක් ගැඹුරුයි, මං ගෙදර ගිහිල්ලා කල්පනා කරලා බලන්න. ගෙදර යනකොට මිනිහට ප්‍රශ්න අමතකයි. ඉතින් ඒ නිසා එවැනි දේවල් මම තියාගත්තේ නැහැ. ඔබත් ආදර්ශයට ගන්න, මේ මොහොතේ තීක්ෂණ මහල මේ මොහොතේ මං අවබෝධ කරගන්නවා කියන ගුණයේ සිටියා. එසේ ගුණයක සිටමින් මගෙන් ප්‍රශ්නයක්, ඒ අදාළ ගුරු තනතුරු මගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. මං කිව්වා මට මේ මාර්ගය පිළිබඳව අල්ලේ රේඛා වගේ හොඳට පැහැදිලි. අල්ලේ රේඛා වගේ පැහැදිලි කියලා කීමට කියන්නේ යමක් තදින් පැහැදිලි වුණාම අල්ලේ රේඛා වගේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි. පළවෙනි එක ඇහුවා හාමුදුරු විවිධ භාවනාවල් කරන නිසා හාමුදුරන්ට මේ විවිධ භාවනාවල් ගැන විශ්වාසයක් නැති නේද කියලා ඇහුවා. මං කිව්වා නෑ, මම විවිධ භාවනා අධ්‍යයනය කරලා තියෙනවා, ඒ වුණාට මේක තමයි අභියෝගාත්මක මාර්ගය. මේකේ තියෙනවා, මම මේක දකිනවා, නිරෝධේ තියෙනවා මේ වචන වලින් එහා තැනක. මං ඒක දකිනවා, මට ඒක අල්ලේ රේඛා වගේ පැහැදිලි. කියලා ඇත්තටම ඊළඟ වචනේ ටික භාවිතා කරා. ඒ වචන ටික භාවිතා කරා තමයි ස්වාමීන් වහන්සේ එහෙනම් මේක දරන උත්සාහයම බාධාවක් වෙලා ඇති කියලා කිව්වා. වහන්සේ දරන උත්සාහයම ඔබ වහන්සේට බාධාවක් වෙලා ඇති මේක අවබෝධ වෙන්න. එවිට මම හොඳට බැලුවා, එකපාරට අහුවෙන්නේ නැහැ. බැලුවා දෙවරක්, බැලුවා තුන්වරක්, බැලුවා හතරවරක් මම බැලුවා. අන්න හවුනා තැන. ඒ වෙලෙම තමයි නිවැරදි කරගත්තා. මොකද ඒක තමයි ආශ්‍රය වෙලා තියෙන. එහෙනම් මං අත්හරින්න ඕන මොකද්ද? උත්සාහයත් අත්හරින්න ඕන, උරුවත් අත්හරින්න ඕන. අත්හරි අන්න සුවිසුද්ධං අහෝසි කියන අතුගාගෙන යෑම සිද්ධ වුණා. තනනේ අතු ගාගෙන සුද්ධ කරගෙනම යන්න පටන් ගත්තා. අකුලගෙනම ගියා. ඒ මං ඒකත් අත්හැරලා දැම්මට පස්සේ ආයේදී මේකේ මාරයට එල්ලිලා ඉන්න තැනක් ඇත්තෙම නෑ. මාරයාගේ ගෘහයේ අවසාන ලීයක් වීසි කරලා දැම්මා. යම් කිසි විනාඩි කීපයක දිගු නිහඬියාවක් සහ විශාල කඳුළු බිඳුවක් එතකින් වැටුණා. ඒ කඳුළු බිඳුව මම දකින්නේ ජීවිතයේ විශාලම කඳුළු බිඳුව, කියන්නේ කොස් ගෙඩියක් විතර ඇති කොස් ගෙඩියක් විතර ලොකු කඳුළු බිඳුවක්. ඒක හරි ලොකු. ඒ කඳුළු බිඳුව දුකට සංවේගයට නෙමෙයි, ඒක තමා තුළට ලැබෙන ආධ්‍යාත්මික සහනය නිසා ඇතිවන ප්‍රීති ප්‍රමෝදයක් නිසා ඇතිවන ප්‍රසාද කඳුළු බිඳුවක්. ඒක ඇති වුණා. එනිහෙදී ආවා ගියා. ඊට පස්සේ තවත් ඉතින් මගේ ප්‍රශ්න ඇහුවා. හම්දුරන්න තා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම කියන්නේ අර යා ප්‍රශ්න විසඳුණාද නැද්ද කියලා දන්නවා. නමුත් එහෙම තමයි ආර්ය ශ්‍රාවකයාගේ ක්‍රමය අනිත් කෙනාගේ උත්තර මොනවද කියලා බලන්න. එහෙම ප්‍රශ්න විසඳුරයි කියලා බබා දැන් ඔයා ප්‍රශ්න විසඳලා ඉන්නේ අර මේ කියලා එහෙම කියන්නේ නැහැ. ඒක හැටි මේ ක්‍රමවේදය අමුතු භාෂා ශෛලියක් තියෙන අමුතු ප්‍රකාශන විදියක් තියෙන නුවණක් නැතුව ලේසියෙන් අවබෝධ කරගන්න බැරි සම්ප්‍රදාය ඉක්ම වූ අමුතුම ක්‍රමවේදයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තම මොනවද තියෙන්නේ කියලා ඇහුවා. මං ඒ නිහඬියාවක් දීපු සමන් කළා. ඒ නිහඬියාව තුළ අවසානයේ උත්තරය බවට මම ජීවිතේ අර මේ උපත මරණය නැති කළාට පස්සේ මෙතන උපදීනවා කියලාත් ඇහෙහුත් නැහැ, උපදිනවා කියලා කතන්දරයකුත් නැහැ. ඒ තර්ක දෙකේම නැහැ. මගෙන් ඇහුවොත් මට නම් ඇත්තටම උත්තරයක් නැහැ. ලබනාත්මේ උපතක් තියෙනවද නැද්ද කියන කතන්දරේ නැහැ කියන්නත් බෑ, ඔව් කියන්නත් බෑ. ඇයි? කටක් නැති නිසා, වචන නැති නිසා. ඉතින් මේ වචන නැති තැනක ඉඳලා නැහැ කියන්නත් බෑ, ඔව් කියන්නත් බෑ. ඉතින් මෙන්න මේ වචනේ තමයි භාවිතා කරේ මගේ මේ දේශනා කරන්න පටන් ගැනීමේදී. පළවෙනි දේශනා වචනේ කියලා මම දකින්නේ අවබෝධයෙන් කතා කරන්න පටන් ගැනීමේදී පටන් ගත්තෙම අපි නිකන් වාචිකව අහලා තිබ්බට වචන සියල්ල බොරු, වචන සියල්ල බොරු කියන වචනය අවබෝධයෙන්, යථා අවබෝධයෙන්, යථා ප්‍රත්‍යක්ෂතාවයකින් යුක්තව ස්ථීර සාර ලෙස හාත්පස පැහැදිලිව වචන සියල්ල බොරු කියන වචනේ මුලින්ම භාවිතා කරේ යන්න එදා. ඒ තමයි මගේ පළවෙනි අවධිය. අවධියෙන් පස්සේ ප්‍රකාශනය, ඒක ප්‍රාතිහාරයක් වගේ වචනය. ඒ එහෙ වචනේ ප්‍රකාශ කළා තමයි මම කතා කරන්න පටන් ගත්තා. වචන සියල්ල බොරු. ඒ උතුම් ආර්ය ශ්‍රාවකත්වයට මම පූජ කරන්න යමක් ගෙනෙලා තිබ්බා. ඒ මොකද්ද දන්නවද? ඒක ඉබේ එදිච්ච දෙයක්. ඇයි මන් දන්නේ? මට ඒක හිතුනේ හඳුන් කුරු පෙට්ටියක් ගිනිල්ලා බෑග් එකේ දාගෙන තිබුණා. මං ඇත්තටම ඒ හඳුන් කුරු පෙට්ටිය දුන්නා පූජ කරා. ඒ හඳුන් කුරු පෙට්ටිය එච්චර මන් දීලා තියෙන්නේ හැබැයි. ඊට පස්සේ මම දිගට මේ දවසට කලින් හෝ මේ දවසේ හරි ගිහිල්ලා බලලන ගතියක් තිබුණා වසර ගාණක්ම. පස්සේ තේරුණා ගුරුවරයාම ගුරුතරතුරෙම පැහැදිලි කරලා දෙනවා. මොකද්ද? ගුරුවරයාත් අත්හරින්න ඕන. එහෙනම් ගුරුවරයෙක් තියාගන්න ඕනේ. ඒ වගේම ගුරු පූජාව කියන්නේ ඔව් මෙහෙම ඇවිල්ලා බලලා එහෙම යන එකක් නෙමෙයි. ඒ ධර්මයට ලෝකෙ මෙහෙවරක් කරනවා නම්, සේවයක් කරනවා නම් ඒක තමයි ගුරු පූජාව. ඒ නිසා බුද්ධ වන්දනාවත්, ගුරු පූජාවත්, ගුරු වන්දනාවත් සියල්ල තමයි ඔබට ධර්මය කියා දීම. ඉතින් මෙච්චර වචන ගොඩක් නැතුව එක වචනයකින් ධර්මය කියන්න පුළුවන් නේ? ධර්මය තේරෙන්නේ තේරෙන්නේ නැහැ පිටනත් නේ. නැත්තම් සබ්බේ සංඛාරා අනිච්චා කියලා කිව්වහම ඔක ඇතුලේ ධර්මයේ තියෙනවා. ඉතින් තේරෙන්නේ මේ කතන්දර අහගෙන ඉද්දි පින්නතුනේ නිකන් කතන්දර නෙවෙයි මේවා. මේ හැම දෙයකින්ම ඔබේ වීරිය වඩවනවා. මේ හැම දෙයකින්ම ඔබේ සතිය වඩවනවා. මේ හැම දෙයකින්ම ඔබේ සම්මා සමාධි ගුණය වඩවනවා. මේ හැම කතාවකින්ම සම්මා සංකප්පය වඩවනවා, සම්මා වාචාව වඩවනවා, සම්මා දිට්ඨිය වඩවනවා, සම්මා ආජීව වායාමයේ වඩවනවා. මේ අරහත් මාර්ගයේ වැඩෙන ඒවා මේ කතා කරන්නේ. ධෛර්යය වඩවනවා. දැන් මම දේශනයක් වුණාම කවුරු හරි කෙනෙක් අවබෝධයට හරිපත් වුණාම ඒක අරගෙන ඇවිල්ලා YouTube එකේ දානවා. හරි Facebook එකේ හරි දානකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරුවෝ මේ කොයාට ප්‍රසිද්ධියක් දෙනවා නැත්නම් අපි ප්‍රසිද්ධියක් ගන්න හදනවා මොකක් හරි ප්‍රචාරක කොමර්ෂල් එකක් කියලා. එහෙම එකක් නෙමෙයි මේකේ අදහස වෙන්නේ එවැනි දෙයක් ප්‍රචාරය කරලා මේක අහගෙන යන අයට අපිට බෑ 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 කියන චින්තනය අහකට දාලා එයාට පුළුවන් නම් මටත් පුළුවන් කියන හැඟීම ඇති වෙන්න තමයි අපි මේ දේ කරන්නේ. එවැන කිසිවම ඒක තමයි අරමුණ. ඒසු නැත්තම් අදහසක සංකල්පයක ඉන්න ඕනේ. අපි ගිහි ජීවිතේ ඉන්නේ, අපි ගෑනු උදවිය, අපි ධර්මය හදාරලා නැහැ, අපිට බෑ කියලා කියනකොට ඉතින් හේම මගහරවලා අනිත් අයටත් උද්යෝගයක් ඇති කරන්න. ඒ උද්යෝගය තුළින් බොහෝ දෙනෙක් ධර්මය තේරුම් කරගෙන තියෙනවා. ඒ නිසා ඒවා මේ කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් කරන දේවල් නෙවෙයි පින්වත්නි. ඒවා මේ මනුස්සයට ඇති වැඩකටත් නෙමෙයි, අපිට ඇති වැඩකටත් නෙමෙයි, මේක ශ්‍රාවකයාටම වැදගත් වෙන්න තමයි මේ දේ කරන්නේ. දැන් මේ ධර්ම මේ සජීවීව ලබා දෙන්නේ වෙන්න පුළුවන්. ඉතින් කීර්ති ප්‍රශංසා හොයන මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් අපි මේ කීර්ති ප්‍රශංසා වලට මේ මෙහෙම කරන්නේ කියලා. කීර්ති ප්‍රශංසා කියන්නේ පලිබෝධයක්, විස බීජයක්. මේ මෝඩයෝ අතර ප්‍රසිද්ධ වෙනවට වැඩිය හොඳයි හැංගිලා ඉන්න එක. මෝඩයන්ගේ ප්‍රශංසා ලබන්න, අඥානයන්ගෙන් ප්‍රශංසා ලබන්න, මේ 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 ප්‍රාථමික ලෝකේ ජනයාගෙන් ප්‍රශංසා ලබන්න බුදුවරු ආර්ය ශ්‍රාවකයෝ වැඩ කළෙත් නැහැ, කරන්නෙත් නැහැ. ඇයි? වැඩක් තියනවද? තමන්ගේ ප්‍රශංසාව තමා තුළින් ගොඩනගා ගත්තට පස්සේ මේ මිනිස්සුන්ගේ ප්‍රශංසාව ඇති වැඩක් තියනවද? විශේෂයෙන්ම මට ආර්ය ධර්මය අවබෝධයෙන් යම් කිසි කෙනෙක් ප්‍රශංසා කරොත් ඒක මට යම් කිසි වටිනාකමක් තියෙනවා. නමුත් මෙලෝ හතරක් අගක් මුලක් දන්නේ නැති මෝඩයන්ගේ ප්‍රශංසා කරලා මට හිනා වෙනවා මිස කවදාවත් ඒකෙන් සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම නොදන්න කම කියලා. ඒක හොඳට ප්‍රශංසා කරත් නරකට නින්දා කරත් ඒ දෙකේදීම යම් කිසි ආධ්‍යාත්මික හිනාවක් කියන්නේ මොකද එයා අඳුර නැති කම කියලා අදහස් වෙනවා. ඒ නිසා මේ පුහුදුන් ලෝකයේ ඒ ප්‍රශංසාව ඒක වැඩන්නේ. ඒ ප්‍රශංසාව ඒක වැඩන්නේ. ඒ නිසා එවැනි දෙයක් මේ මිනිසුන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ, මගේ ප්‍රශංසාව මම බලාපොරොත්තු වෙනවා, මම බලාපොරොත්තු වෙන්නේ බුදු කෙනෙක්ගේ. මට වඩා ඉහළ යම් කිසි උතුම් කල්යාණ මිත්‍රත්වයක් තියෙනවා නම් අන්න උන්වහන්සේලාගෙන් තමයි මම මේ ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ ප්‍රාථමික අයගේ මේ අඥානයෙන්ගේ පුදුන් භාවයෙන් පෙලෙන්නා වූ ලෝභ ద్వේෂ මොහ වලින් තැතිගත්තා වූ වෙලෙන්නා වූ සසර අතරමං වුණා වූ මේ සත්තුන්ගේ ප්‍රශංසා වැඩක් තියෙනවද? වැඩක් නැහැ. මොකද? ඒ නිසා මං වපුරනවා වගේම බහුජන හිතාය බහුජන සුඛාය කියන වශයෙන් ධර්මයේ වපුරනවා වගේම ඔබත් පුළුවන් විදියට වපුරන්න. ඒක බුදු කෙනෙක් ඉල්ලීමක්. මොකද නැත්තම් පින්වත් මේක මේ මැකිලා යනවනේ, වියකිලා යනවා ලෝකේ නැත්තර නැති වෙලා යනවා. ඒ නිසා වපුරන්න ඕන. ඒ වැපිරීම කියන එක ඉබේ සිද්ධ වෙනවා තමා තුළ ධර්මය පහළ වෙන තරමට. තමන් ඉහළ ගහක් හැටියට පුළුවන් තරම් වැඩෙන්න සෙවන පොළොවට වැටීම ගැන ඔබ කලබල වෙන්න එපා. ගස ඉහළට වැඩෙන තරමට පොළොවට හෙවන වැටෙනවා ඉබේට. වචන දහසක් හිතමින් වපනය කරනවට වැඩිය හොඳයි මේ පැණිමෙන් එක වචනයක් බිමට හෙලීම. එයින් කූඹින් දහසක් ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් සද්ධර්මයට මිනිස්සු නැහැ. දැන් මේ අපේ දැන් ඔය Facebook වේ බඩවිය මේවා දිහා බැලුවත්, ඔය YouTube නාලිකා බැලුවත්, දැන් අපි මේ 2010 ඉඳලා ඉන්නවා, තාම subscribers ලා 5000ක්වත් නැහැ. ඇයි? අවුත් මේ කොළු ගැටව ඉන්නවා, පොඩි මොනවා හරි කොමඩියක් විහිළුවක් මොකක් හරි කතන්දරයක් කරන්නේ, subscribers ලා මිලියනයි. සමාජයේ ඉන්නේ පහත් රසහස්වාදයක, අර්ථ සම්පන්න රසහස්වාදයක නෙමෙයි. අර්ථ සම්පන්න රසහස්වාදයක නෙමෙයි ඉන්නේ, පහත් රසහස්වාදයක බහුජන ලෝකේ බහුජනයා සිටින්නේ. ඒ අර්ථ සම්පන්න යථාර්ථයක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන කෙනෙක් තමයි ඒ සද්ධර්මය ශ්‍රවණය කරන්නේ, සද්ධර්මය අනුගමනය කරන්නේ, සද්ධර්මය අවබෝධ කරගන්න. අප්‍රමාදීව සද්ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. ඒක පින්වත්නි හිතට එනවා, නොයෙකුත් මාර බාධක ආශ්‍රව ධර්ම එනවා, අපිත් ඒව බිඳගත්තා. හරි අමාරුවෙන් ඒව බිඳගත්තේ, හොඳ සැලකිල්ලෙන් ඒව බිඳගත්තේ. බොහෝ ධර්මානුශාසනා ශ්‍රවණය කිරීමෙන් තමයි ඒව තේරුම් ගත්තේ. ධර්මානුශාසනා ශ්‍රවණය කරලා කරනවා කියන එකේ අදහස් වෙන්නේ ප්‍රායෝගික ජීවිතයකට යන්න කලින් අපිට යම්කිසි මේකේ තියරි එක ඉගෙන ගන්න එපැයි. ඒක ඉගෙන ගත යුතු ස්වභාවය ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව ප්‍රායෝගික කරණේ කරන්න බෑනේ. දැන් අපි අහලා තිබුණොත් වේලාසරින් මේ පාරෙන් අහවල් තැනින් හැරෙන්න ඕන කියලා, එතකොට නේද හැරෙන්න පුළුවන්. එහෙම නැතුව එතෙට ගිහිල්ලා මේ මිනිස්සු පාර කල්පනා කරන්නේ නෑනේ. අපි වේලාසරින් ගමනක් යද්දී මේ පාරෙන් මෙතනින් හැරෙන්න ඕන කියන එක ඔරලෝසු කනුවේ වමට කියලා තිබ්බහම ඔරලෝසු කනුව මුණ ගැහෙනකොට මෙයා දන්නවා වමට හැරෙන්න. ඒ වගේ ධර්මය අහලා තියෙනකොට ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ඔබට ඇති වෙන බාධකත් එක්ක ෂණිකව මතක් වෙනෝ දේශනේ මතක් වෙච්ච ගමන් මෙතෙන්ට කරන්න තියෙන්නේ මේ වෙදකම, මේ තියෙන්නේ නීවරණ ධර්ම, මේ තියෙන්නේ මගහරින්න ඕන දෙයක්, මේ තියෙන්නේ ඉවත් වෙන්න ඕන දෙයක්, මේ තියෙන්නේ වීරය කරන්න ඕන තැනක් කියලා අපි තේරුම් ගන්නවා, වටහා ගන්නවා. ඉතින් මේ තියෙන කන්දක් කියලා තේරුම් අරගෙන එතකොට දන්නව කන්දකදී මොකද්ද ඕන. ඇරියදුරු මහත්තයා දන්නව ඒ ඉන්නේ කන්දක්. කන්ද එනකොට ස්ලෝ වෙනවා කියලා වහනේ ස්ලෝ වෙනවා. ස්ලෝ වෙනකොට මොකද කරන්නේ? දැන් දැනගන්නවා මෙතෙන්ට ඕන ටික වේගයනේ, මේ ශක්තිය. දැන් වේගය අඩු වෙන්න පුළුවන්. දැන් දානවා ෆස්ට් එකට, එහෙම නැත්නම් සෙකන්ඩ් එකට දාලා ඔන්න වාහනේ හිමින් අදිනවා. සෞතු වාහනයක් තිබුණොත් එහෙම ක්ලච් පේට් යනවා. හරියට බදලා යන්නේ නැති ඒවා තියෙනවා. නැත්තම් සමහර වාහන තියෙනවා ඇත්තටම ඒ කඳ නගින්න පවර් එක මදි, ශක්තිය මදි. එතකොට අපි දැකලා තියෙනවා තව වාහනයකින් ඇදගෙන යන්නේ ඊළඟට. ඒවත් වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ සමහරලාට එක්ක ලෝඩ් එක වැඩි, එහෙම නැත්තම් වාහනේ පර නැහැ. මොකක් හරි සිද්ධියක් වෙන්න පුළුවන්. ඉතින් මේ මාර්ගයේදීත් එහෙම තියෙනවා. ඒකයි ටිකක් අතහැරලා සැහැල්ලුවෙන් එන්න කියන්නේ. ඒකයි මේ මාර්ගය තුළ පිනවත් නැහැ. ඒ ලෝඩ් එක වැඩි වුණත් යන්න බෑ, වාහනේ පර නැති වුණත් යන්න බෑ. අත්හැරීමෙන් එන්න ඕන කියලා කියන්නේ ඒක. මෙන්න මෙහෙම කතාන්දර ගොඩාක් කියාගෙන යනකොට පින්නතුනි හැම තැනින්ම පොඩ පොඩ මනස හැදෙනවා. හැම තැනීම පොඩ පොඩ මනස හැදිලා අවසානයේ හදාගන්න තියෙන තැන ඔබට මොන ගැහේවි? අවසාන මොහොතේ හදාගන්න තියෙන තැනත් ඔබට මොන ගැහේවි? ඒ තැනත් ඔබ හදාගත්තට පස්සේ ආයි හදන්න දෙයක් නැහැ. එතන ඉඳලා පාලනයක් නැති මනසක්. ඒ මනසක් පාලනයක් නැත්තේ දැන් මනුස්සයන්ට කේන්ති යන්නේ, තරහ යන්නේ, ලෝභය එන්නේ, වෛරය හිතෙන්නේ. මේ ඔක්කොම මිනිස්සු කරන්නේ පාලනය කරන නිසා. දැන් මේ දේශය පාලනය කරනවානේ. පාලනය කරන නිසා තමයි ප්‍රශ්න වැඩි. අනේ හැමෝටම පාලනය කරන්නේ නැති වුණා නම්, පාලනය කරන්නේ නැති වුණා නම් ලස්සනට මේ ලෝකේ දිනනවා. හැබැයි ඒක අපිට අත්දැකීමෙන් හිතා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද ලෝකේ ආරම්භයේ ඉඳලම පාලනය පටන් අරගෙන තියෙන්නේ. පාලනය නැති ස්වභාවයක් නැහැනේ. ඒක නිකම් හරි විකාර වචනයක් නේද ආයනාංශය කියන්නේ. තේරෙන්නේ නැහැ නේ මොනවද පාලනය කරන්නේ. හරි මම උදාහරණයට මිනිස් ලෝකෙන් ගන්න බෑ, සත්ත්ව ලෝකේ ගන්නකො. ගිරව්. උන් පාලනය කරන්නේ නැහැ නේ. ඩෝසාවිත් නැහැ, පොලිසිත් නැහැ, ග්‍රාම සේවකත් නැහැ, මින්නඹු අම්මත් නැහැ, බුදු අම්මෝ. දැන් අපිට ළමයෙක් හම්බෙන්න ගියාම තියෙන ප්‍රශ්න නේද? මේ සත්ත්ව වර්ගයා ඉන්න උන්ට මොනම හොස්පිටල් එකක්වත් නැහැ. කිසිම අඩුවක් වෙන්නේ නැහැ මං හිතන්නේ. අපේ ප්‍රතිශතයට තරම්වත් ප්‍රතිශතයක් ඔවුන්ගේ ළමා උපත් විනාශ වෙන්නේ නැහැ කියලායි මගේ විශ්වාසය. ඇයි ඒ? ඒ මිනිසුන්ගේ පාලනයක් නැති නිසා. ඒ සත්තුන්ගේ පාලනයක් නැහැ. ඒකයි සත්ව ලෝකෙන් ගත්තේ ඔබ උදාහරණයක් වශයෙන්. ඒ සත්තු ටිකේ තිය අපේ මිනිස්සු විනාශ කරන එක වෙනම කතන්දරයක්. නමුත් ඒමත් ලෝකයක් තියෙනවා. අපේ මනස අපි පාලනය කරන නිසා තමයි අපි එක එක දිහාවල අපේ මනස අපි කියලා අරගෙන යන්නේ. අපේ මනස අපි පාලනය කරන්නේ නැත්නම් බොහෝම සාධාරණ ලෙස විය යුත්ත, කල යුත්ත වෙන වෙලාවට වෙන ආකාරයට සිද්ධ වෙයි. එච්චරයි. දැන් වෙනදා අපි කරන්න උත්සවයක් විදිහට අද කරන්න බෑ. ඉතින් විය යුත්ත වේ ආකාරයට සිද්ධ වෙන්නේ. අපි අද පොතක් එළි දක්වන්න හිතාගෙන හිටියා. නමුත් ඒ පසුබිමත් ඒක හිතට හැකියාව හිතුනෙත් නැහැ, හැකියාවකුත් නැහැ, පරිසරයක් නැහැ, ඉතින් ඇති වැඩකුත් නැහැ කියලා ඉවරලා ඒකට පස්වට ගියා. ඉතින් ඒක ස්වභාවේ වියුත්තක් වගේ ඒක අදාළ වෙලාවට වෙයි, නිසි වෙලාවට වෙයි, නිසි ආකාරයට වෙයි, හරි වෙලාවට ඒක වෙයි කියන විශ්වාසයෙන් කටයුතු කරන්න. හැමදේම හොඳම වෙලාවට හොඳම දේ ලැබේ. අතහැරලා දැම්මහම මනස පෙනුතුනේ සියල්ල හොඳින් ක්‍රියාත්මක වෙනවා. හබල් ගහන්න ඕනේ. බොහොම ශක්තිමත් නැවක යන ගමන් ආයි හබල් ගහන්න ඕනේ නෑනේ. බොහොම හොඳ ශක්තිමත් ස්වභාවික ක්‍රියාවලියක් මේ ලෝකයේ තුල තියෙනවා. ඉතින් ඒකට ඉඩ දෙන්න බයයි මිනිස්සු. අර ගිරව් කූඩුවේ දාගත්තා වගේ මිනිස් මනස කූඩුවේ දාගෙන රැකගෙන ඉන්නේ. මනසට නිදහස දුන්නොත් මනස කොහේ යයිද කියලා බයයි. නමුත් ඇත්තටම හොඳින්ම පවතින්නේ, යහපත්ම පවතින්නේ, මනසටත් හොඳයි, තමන්ටත් හොඳයි, හොඳින්ම පවතින්නේ තමන්ගේ මනස නිදහස්ව අතහැරලා දැම්මාම. මම අල්ලගෙන හිටියා අද වගේ දවසක හවස 5:30 වගේ වෙලාව. ඒ වෙලාවේ මොකටද අල්ලගෙන හිටියේ? මම මේක කොහොම හරි තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. අල්ලගෙන හිටියා. දරන උත්සාහය වැඩි වෙන්නේ නැති කියලා කිව්වහම බැලුවා. ඔව් මම මේක තේරුම් ගන්න ඕන, මම මේක අත්හරින්නෙම නෑ කියලා තදින් අල්ලගෙන ඉන්න එක අතල්ල දැම්මා. හරියට වෙනතුනේ අර වක්කඩක් බැඳගෙන ඉඳලා අපි ඒ වක්කඩ කැඩුවා වගේ. යංගිසි බැම්මක් බැඳගෙන ඉඳලා ඒ බැම්ම එක තැනකදී අපි කඩනවා. කැඩුවා මොකද වෙන්නේ? ගලාගෙන යන්න පටන් ගන්නවනේ. ඒ වගේ අතහැරීමත් අතහරින්න. මේක ලස්සන වදනක් මේ විදිහට තියෙනවා. අචංචා ස්වාමීන් වහන්සේ මතක් කරපු වචනයක්. ඒක මම තිනතුන මතක් කර අතහැරීමත් අතහරින්න. ඒක තමයි එතෙන්ද කරේ. මම අතහැරීම අල්ලගෙන හිටියා. අතහැරීමත් අතහරින්න. අත්හරින්න ඕන සියල්ල හරියට පිළිගන්නවා. අත්හරීම පිළි අරගෙන විතරක් මදි අපි අතහැරීමත් අතහරින්න පුරුදු වෙනවා. මොකද අතහැරීම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයක්. අතහැරීම යනුද රූප වේදනා සංඥා සංකාර විඥානයක්. ආරද්ධ වීරියක් තියෙන, ආරද්ධ වීරිය කියලා කියන්නේ ජය ගැනීම මිසක් ආයි පසු වැසීමක් නැති එකට ආරද්ධ වීරිය කියලා කියන්නේ. එක්කෝ මැරෙනවා නැත්තම් ජය කියන දෙයකට ගන්න වීරියට තමයි කියන්නේ ආරද්ධ වීරිය. ආරද්ධ වීරියක් ඇති කරගන්න වැඩි දෙයක් නෙමෙයි මේකට අවශ්‍ය කරන්නේ. ඉතින් අර මහා ප්‍රඥා බලය සියුම්ම හැමදේම තේරුම් ගන්න පුළුවන් නොවන. එහෙම තේරුම් ගන්නේ නැත්තම් උගත් කමින් මොනවා හරි පොට්ටිහික දේවල් පාඩම් කරගත්ත කියෝ කියෝ ඉතින් ඉන්නයි තියෙන පොතේ තියෙන දේ. මන් දන්නේ පොත තමයි දන්නේ. සමහර අය ඉන්නෝ අපි දන්නේ දෙයියෝ තමයි දන්නේ. අපි බෞද්ධ හාමුදුරුවෝ නම් කියන්නේ මන් දන්නේ පොත තමයි දන්නේ. ආගමේ කට්ටිය නම් කියන්නේ මන් දන්නේ දෙයියෝ තමයි දන්නේ. ඔබට දුර්ලභ කල්යාණ මිත්‍රත්වයක් හම්බෙලා තියෙනවා නම් ඒ තැන කියාවේ මන් දන්නේ පොත නෙවෙයි දන්නේ, මන් දන්නේ දෙයියෝ නෙවෙයි දන්නේ, මන් සියල්ල දන්නවා. බුදුරෝ එහෙමනේ මන් සියල්ල දන්නවා. සරුවඥතාඥානය සරුවඥයි. ඒ වගේම උන්වහන්සේගේ මග ගිහිල්ලා යමෙක් අවබෝධ කළා නම් ඒ අවබෝධයේදීත් උන්වහන්සේලා කියන්නේ මග ගිහිල්ලා ඒ වචනේම තමයි. ඒ නිසා අපි වගකීමකින් යුක්තව මග පෙන්වන්නේ. අපිට ඔබ ඊතර වෙනකම්ම මඟ පෙන්වන්න පුළුවන්. මේ සංස්කාර ලෝකෙන් එහාට යනකම්ම අඩුවක් නැතුව මඟ පෙන්වන්න අපි එපගප වෙනවා. ඒ අභියෝග ජය ගන්න හැකියාව තියෙන්න ඕන. අර ආරද්ධ වීරිය තියෙන්න ඕන. ආරද්ධ වීරිය නැත්තම් ඉවරයි. අපිට මේ ප්‍රශංසා කර කර ඉන්නත් බෑ. ඔයත් අංගේ මේ ඔයත් අන්ට පෙන්නන්න සිල්ගුණ පෙන්න ඉන්නත් බෑ. හැ ඔගොල්ලන්ගේ සද්ධාව කැඩේ කියලා හරියට බයි හින්නත් බෑ. ඉතින් ওই සද්ධාව ගිහියගේ ආරක්ෂා කරන්න අපි පිරිවෙන්වල මේ මේ කරපු ක්‍රියාකාරකම් මම අපි ඕන තරම් දන්නවා. ඔන්න දායක මාත්‍යා එනවා, දානෙ ගේනවා, දානෙට ආරාධනා කරන්න එනවා, රේඩියෝ ඕෆ් කරනවා, ටීවී ඕෆ් කරනවා කියලා කෑ ගහනවා. එතකොට ඈතිව අපි එහෙම ඔන්න දාන ගේනවා, ටීවී එක වහනවා, මැච් එක වහනවා කියලා මැච් එක වලවල ඉන්නේ. ඇයි දායකයා අපේ හැදෙන්නේ මැච් එක වලවල ඉන්න දැක්කොත්? ඈ කියලා ඉවර වෙලා යනවා. මම සෝමහාමුදුරු හම්බෙන්න කියපු දවසකත් යම් විහාරස්ථානයක ඒත් එමේ හාමුදුරු කෙනෙක්ගේ කාමරයට ගියා මම සෝමහාමුදුරුත් එක්කම. ඒත් හාමුදුරු මැච් එක බලවෙ ඉන්න මම දැන් බලාගෙන ඉන්නවා සෝමහාමුදුරු බඩේ උද්දට මේ මැච් එකට කියලා. මැච් එක වලවල ඉන්නවා කියලා බැන්නේ නැහැ. හාමුදුරු කිව්වා මේ මැච් මේ ටවුන් එකේම නෙමෙයි, මේ නගරේම නෙමෙයි, මේව ගහන්න ඕන රට ගම දියුණු වෙන්න නම් මේව ගමට අරයි යන්න ඕන. ඈ ගම්වලත් ගෙනලා මේ මේ ක්‍රීඩාවල පැටල ඒ පැතිවලත් මැච් ගහනවා. එතකොට මේ පැත්තේ මිනිස්සු පැත්තට යනවා, ඒ පැත්තටත් යම් කිසි අගයක් ලැබෙනවා, සංවර්ධනයක් ඇති වෙනවා, ප්‍රසිද්ධියක් ලැබෙනවා. මේව ගෙනියන්න ඕන ගමටත් කියන වචනේ තමයි උන්වහන්සේ කිව්වේ. බලන්න උන්වහන්සේ අර ප්‍රගතිශීලී විදියට රටේ සංවර්ධනය සහ දියුණුව දැකපු කෙනෙක්. සහමුදුරු කෙනෙක් එක බැලුවයි කියලා එකට දොස් කිව්වෙත් නැහැ. මම හිතේ හොරට බැලලයි කියලා. එහෙම නැහැ. උන්වහන්සේ හරි විවෘත තැනක හිටියා. එතකොට මම ඒ දවස්වල ඉතින් පොඩි හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ඇත්තටම මගේ දිහා ගොඩාක් බලාගෙන ඉඳලා තියෙනවා. මම බල්ලා තියෙනවා. මම අහක බලාගෙන හිටියත් උන්වහන්සේ මගේ දිහා බලාගෙන ඉන්න යටියයි කි. බලාගෙන ඉන්න උන්වහන්සේට මොනක් හරි දෙයක් තේරෙන්නේ නැති නේද? ඒක නිසා බලන්නේ නැතේ. උන්වහන්සේගේ අවසාන දේශනයේ කතාවක් දදා මාලිගාවේ සිද්ධ වෙන කලින් එකක් තිබුණා BMICH එකේ. ඒකෙදිත් මම ඒ සම්මන්ත්‍රණයට හිටියා. ඒකෙදිත් උන්වහන්සේ ගොඩක් දේවල් කියද්දි මගේ දිහා බල බල කතා කරා. මම උන්වහන්සේට ඔළුවෙන් ඒවට ආන්සර් කරා. මේ නමුත් ඒක ඉවර වෙලා මම වචනයක් කොහොම හරි කතා කරන්න උන්වහන්සේ හොයනකොට මට උන්වහන්සේ හොයාගන්න බැරි වුණා. එළියට ගිහිල්ලා මේ ඉතින් විශාලයිනේ කොහෙන් හරි උන්වහන්සේ වැඩම කරලා තිබුණා. නැත්තම් මට ඒ දවස්වල පොඩි නිමිති වගේ නිකන් දැනිලා තිබුණා උන්වහන්සේගේ ගමන තුළ යම් කිසි මේ කොයි බහරි අනතුරක් තියෙනවා වගේ එකක් කියලා එකක් දැනුණා. ඉතින් ඒක ස්වභාව ධර්මයේ. හැබැයි මේ මරණයට ඉඩ දීලා තමයි හාමුදුරු මේ වැඩ ඔක්කොම කරේ කියලා අපි දන්නවා. අර උන්වහන්සේ කතාවලත් ඒක තියෙනවා. ඉතින් මම උන්වහන්සේගෙන් වචන කීපයක් අහුවා. එකක් තමයි අහුවා හොඳ දේශකයෙක් වශයෙන් හාමුදුරන් වහන්සේ මොනවද අනුගමනය කළ යුතු පිළිවෙතක් තියෙනවද කියලා අහුවා. උන්වහන්සේගේ වාහනේ වැඩින ගමන නාසරේ දසල පොඩි වෑන් එකක් තිබුණා. ඒ වෑන් එක කියන්නේ මේ නාසරේ කිව්වා මේ පොඩි පොඩි ධර්මකාරණා ප්‍රසිද්ධ ඒවා අරගෙන ආයුෂ්මතුනි මන කියලා වැඩක් නැහැ. ගැඹුරු සූත්‍ර ධර්මකාරණා අරගෙන බණ කියන්නේ කිව්වා. ගැඹුරු බණ වලින් ඒ දේවල් වලින් කියන්නේ කිව්වා. මිනිස්සුන්ට දැන් වැඩක් නැහැ මේ සරල දේවල්. මිනිස්සුන්ට හැමදෙස්සෙම ඇහෙනවනේ. ටිකක් ගැඹුරින් දේවල් කරන්න කිව්වා. එතකොට ඉතින් ඒකෙදි අපේ ආධ්‍යාත්මික වර්ධනයක් උත් සිද්ධ වෙනවා. ඒ වගේම ලෝකෙටත් යහපතක් වෙන හොඳ උපදේශයක් හැටියට මම දකිනවා. ඒක දෙන්නවා. ඊට පස්සේ මම අපේ කොළොන්නාවේ සුමංගල හාමුදුරන්ගෙන් පොඩි හාමුදුරු කෙනෙක් වශයෙන් ඉද්දි දැන් ටික ලොකු හාමුදුරු කෙනෙක් 40ක් කිව්වා. ඒ දවසවල 19ක් විසයිනේ. ඒ නිසා පොඩි ඒ දවසවල මීට වඩා 20කින් පොඩි. එතකොට මම අහුවා උන්වහන්සේ මම කිව්වා හොඳ දේශකයෙක් වශයෙන් පිළිපැදිය යුතු මොනවාද ධර්මයක් තියනවාද කියලා. උන්වහන්සේ කිව්වා ධර්මාසනය කිසි වෙලාවක භාවිතා කරන්න බා. කාටවත් ගුණ නසන්න, ගරහන්න, නිග්‍රහ කරන්න, නින්දා කරන්න, කාටවත් අපහාස කරන්න මේ ධර්මාසනය භාවිතා කරන්න එපා කිව්වා. ඒක හොඳ උපදේශයක්. ධර්මාසනයේ ඉඳලා දේශපාලනය අයෝ මෙයෝ කරන්න, පක්ෂපාත පැතිවලට යන්න ඒකට භාවිතා කරන්න එපා. ඒක හොඳ නෑ. බුහන්සෙට් එක භාවිතා කරාම ඉතින් ධර්මාසනේ ඉන්න වෙලාවට දේශපාලනය කරන්න නැතු වෙති කියලා මං හිතනවා. ඒකese වෙනත් මේ උන්වහන්සේ කිව්වා දරහන පාවිච්චි කරන්න එපා කියලා. ඒකත් හොඳ උපදේශයක් අනුශාසනයක්. ඉතින් ඒ වගේ අපිට අර හොඳ උතුම් ආශ්‍රය නිස්රයන් අපිට කොහොම කොහොම හරි ලැබුණා. ඉතින් මට තව ස්වාමීන් වහන්සේ නමක් තමයි ඉතින් අපේ කාරිස්පත්ති ආර්යවංශ අලංකාර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ හොඳ තාත්ත කෙනෙක් වගේ සමාජය ගැන හරි විවෘතව හාමුදුරුව ගැනක් කියලා දීලා තියෙනවා, ගිහියෝ ගැනක් කියලා දීලා තියෙනවා, උපාසක අම්මල ගැනක් කියලා දීලා තියෙනවා. මම පරිසමෙන් ආශ්‍රය කරන්න ආයුෂ්මත්තුන් පලිබෝධනාථ ගණතුරු සයිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියනවා වගේ උපදේශ ලබා දීලා තියෙනවා ගොඩාක් දේවල්. ඒව ගැන කල්පනා කරලා බලලා මම මේ බොහෝම සැලකිලිමත් වෙලා කටයුතු කරන්න මේ උනේ අනුශාසන හරි වැදගත් වුණා. ඉතින් මේක විවෘත කිරීම සඳහාත් මම උන්වහන්සේ වැඩමවල තියෙන උන්වහන්සේගේ නමෙන් එහා පැත්තේ අර ධර්ම මණ්ඩලෙත් හදලා දීලා තියෙනවා. ඒකට හේතුව උන්වහන්සේ හොඳ පිය කෙනෙක් වගේ කටයුතු කරා. ඉතින් ඔක්කොටම වැඩියේ අපිට මට ගොඩාක් වැදගත් වෙනවා අපිට මේ ශාසන ධර්මයන් අපිට දියුණු කර ගැනීම සඳහා අපිට මේ කටයුතු සම්පාදනය කරලා දෙන උපාලි කරුණායක ස්වාමීන් වහන්සේ අපි බොහෝ ගෞරවයෙන් සිහිපත් කරනවා. උන්වහන්සේලා යම් කිසි දෙයක් යම් කිසි ගුණයක් දැකපු නිසා තමයි අපිට ස්වභාව ධර්මයේ මේ මඟ සැලසුලා දුන්නේ. කිය යුතු කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි මාන වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි මාන වුණා. මාන වෙන්න ඇවිල්ලා භාවනා කරමින් හිටපුවාම මහාන කමෙන් නැතුව පැනලා යන්න හිතුවා. හාමුදුරු ටික තල්ලු කරන් ගිහලා මහාන ගලා ඊට පස්සේ මං උපසම්පදා වෙන්න නැතුව ඉන්න හැදුවා. හාමුදුරු ටික තල්ලු කරන් ගිහලා උපසම්පදා කරා. ඉතින් ඒ නිසා ස්වභාව ධර්මයට ඉඩ දුන්නට පස්සේ මේ හැමදේම මම මේ කොහෙරි දාලා රටක යන්න හැදුවා. එතකොට මේ ආරාම හදලා දුන්නා ඉන්නවා. ඒ නිසා ස්වභාව ධර්මයේ තුලින් යම්කිසි නියාමනයක් සිද්ධ කරලා මම හැමතැනම මේ නිසි තැනට පත් කළා දෙනවා. එතකොට මම අකමැත්තකුත් නෑ ස්වභාව ධර්මයේ සිල් ලබා දෙන තැනට මම පත් වෙවි ඉන්නවා. එහෙම නැතුව මට උමනා දේවල් කරන්න ගියා නම් එහෙම අද මම මෙතන නෙමෙයි ඉන්නේ. මම මට උමනා දේවල් කරන්න යන්න දෙන්නේ නැතුව ස්වභාව ධර්මයේ වෙන්නේ මොකද්ද කියලා බලලා ඒ වෙන දේත් එක්ක මම පරිණාමය වෙන්න පටන් ගත්තා. ඒක තමයි හැදුවේ. දැන් මෙහි නෙවෙයි මම මුලින්ම ආරාමය හදාගන්න හැදුවේ. මෙන්න මේ ඈත ලබුගම ප්‍රදේශයේ තේවත්තක් රබර් වත්තකින් එහා පැත්තක කැලේක වගේ තැනක පොඩි තැනක් මම නිදහසින තැනක් බැලුවේ. එතන හදන්න ගියාම එතන ගැටලුවක් හටගත්තා. ඒ තමයි ඒ ළඟ කුකුල් කූඩුවක් තිබුණා, කුකුල් ෆාම් එකක්. ඒ එතන ගඳ ගන්නවා. ඔක තමයි ගැටලුව. ඒ වගේම කුකුල් ෆාම් කාර්යය බයයි. මම මෙතන පන්දලක් හැදුවොත් කුකුල් ෆාම් එක අස් කරන්න වෙයි කියලා. ඒ අර මැරියෝ දාලා මට මොකක් හරි හානියක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඊට මෙහෙට වැඩිය හොඳයි. පස්සේ තේරුණා මෙතන ප්‍රශ්නයක් කියලා. එතන අතහැරලා දාලා ආවා. එහෙම දෙයක් තියෙනවා. එහෙනම් මේ ස්ථානයත් මම දන්නෙත් නැහැ. මම එක මහත්මයෙකුට කිව්වා ඔබතුමා ඕන තරගින් හොයාගන්න කොල්ල තන දෙන්න පොතුනක් කවන්න මං හදා ගන්න තැන කියලා. එතකොට මෙතන මේ පල්ලමක් තිබ්බේ, පල්ලම් ඉඩමක්. ඒක පොඩියට කුටියක් හැදුවා නිදහසේ. මේ නිදහසේ ඉන්න කාලවලදී අපි පොත් කීපයක් මුද්‍රණය කළා. හිමීන් සැරේ හතර පහ දෙනෙකුට අපි බණ ධර්ම කිව්වා. 2010 විතර ඉඳලා විනාඩි 5 වීඩියෝ ක්ලිප් හදා හදා හාමුදුරුවෝ හිමීන් සැරේ අන්තර්ජාලයට එහෙම මේ එකතු කළා. ඒ දවස්වල මේ අන්තර්ජාල පහසුකම් කියලා කියන්නේ හරිය අමාරු පහසුකමක් මුල් කාලේ. කෑන් කූන් ගගා බොහොම අමාරුවෙන් සෙට් වෙන්න ඕන, කියන්න ඕන අන්තර්ජාලයට. අන්තර්ජාලයට ගිහිල්ලා පොඩි විනාඩි 5 ක්ලිප් එකක් රාත්‍රියේ දැම්මහම උදේ වෙනකම්ම ඒක ඩවුන්ලෝඩ් වෙනවා. පොඩි විනාඩි 5යි පොඩි, ඒ කියන්නේ ස්පීඩ් එක ගොඩක් ස්ලෝ. ඒ වැඩේ කරෙන්නේ. ඉතින් ওই විදිහට අපි ඔහොම දේවල් කරමින් මෙහෙවරක් කරමින් හිටියා. ඉතින් ඒව තාක්ෂණයේ වැඩිපුර සමහරලාට මම දන්නේ නැති නිසාත් වෙන්න පුළුවන්. ඒවයි සමහරලාට වීඩියෝ අප්ලෝඩ් කරලා දාලා තියෙනවා. හැබැයි ඒකේ එක තැනක දැවිලා තියෙනවා only me කියලා. ඒ කියන්නේ මට විතරයි බලන්න පුළුවන් වීඩියෝ එක. පස්සේ බලනකොට මේ කවුරුත් මේක බලලා නැහැ. බලනකොට මට විතරයි ඒක බලන්න පුළුවන් ඒක. ඉතින් පස්සේ ඔය අපේ දරුවෝ ඉන්න ඕගොල්ලෝ ඇවිල්ලා මට ඒක හදලා දුන්න ටිකක් හම්දුනේ මේක පබ්ලිෂ් කරන්න ඕන. එතකොට තමයි මේක හැමෝටම බලන්න පුළුවන්. මේක නැත්තම් ඔබ වහන්සේට විතරයි කියලා. ඉතින් දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ පින්නතුනොත් ඒ වගේම කැනඩාවේ ඉඳමින් අපේ එක මහත්මියකුත් බොහොම ලොකු මේ සේවාවක් කරනවා. අපිට ඔය මොබයිල් ඇප් එකක් හදලා එක පිරිසක් පවත්වාගෙන යනවා. ඒකේ දහම් කුසලයේ ඇත්තන්ට ලැබෙනවා. ඒ වගේම Facebook නාලිකාවල් හදලා පවත්වාගෙන යනවා. ඒ ඇත්තන්ට ඒ දහම් කුසලයේ ලැබෙනවා. ඒ වගේම අපේ ඉංග්‍රීසි පොත් කීපයක් බොහොම ජීවිතේ පරිත්‍යාග කරලා සකසලා අපිට ලබා දීලා තියෙන ඔය ඒ නයිනි මහත්මිය එතුමිය තමයි මේ අපේ කම්ප්ලීට් ෆ්‍රීඩම් එකත් හදලා පරිත්‍යාග කර පූජ කර එතුමියටත් බොහොම ආයු ආරෝග්‍ය සප වර්ධනය ප්‍රාර්ථනා කරනු. ඉතින් භාෂා දෙකකින් දැනට පොත්පත් ආදී තියෙනවා. පොත්පත් දැන් 10ක් පමණ තියෙනවා. සමුද්‍රණය කරන්නත් ඒව තියෙනවා. නැවත නැවත මුද්‍රණය යන ආදියත් සිදු වෙනවා. ඉතින් මට හැකි විදියට මම මේ දේ වපුරලා තියෙනවා. ඔබටත් තියෙන අප්‍රමාදීව ජීවිතයේ තේරුම් ගන්න මහන්සි ගන්න හොඳ සිහියෙන් කටයුතු කරන්න. සිහියෙන් ඉන්න පුරුදු වෙන හැම මොහොතකම. තමා පිළිබඳව සිහියෙන්, අතපය පිළිබඳව සිහියෙන් නෙමෙයි, තමා පිළිබඳව සිහියෙන්, තමන්ගේ සිතුවිලි හැසිරීම පිළිබඳව සිහියෙන්, තමන්ගේ අරමුණු හැසිරීම පිළිබඳව සිහියෙන්, තමන් කරන කියන දේ පිළිබඳව සිහියෙන්, මේක ලෝභයේ මුල් වෙලාද, ද්වේෂයේ මුල් වෙලාද, මෝහයේ මුල් වෙලාද ආදී වශයෙන් කල්පනා කරමින් බලමින් කටයුතු කරන්න. මොන චේතනාවෙන්ද මම මේ වැඩේ කරන්න කියලා හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් හොඳ චේතනාවක් තුල තමන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. කටයුතු කරන්න ඕන. ඉතින් මේ ලබන්නා වූ ජීවිතය, ලැබුවා වූ ජීවිතය සංස්කාර පින්ඩයක්. ඒක වතුර දිනනකම්, හුස්ම දිනනකම්, ඉරේලිය දිනනකම් ඈ ජීවත් වෙයි. ඒ වගේම අපි බොහොම දුර්ලභව පෘථිවි තලයක් තුල ඉපදුනා. ඒ ඉපදිච්ච පෘථිවි තලයේදී මෙවැනි සංවර්ධිත යුගයක් තියෙන අවුරුදු මිලියන ගානකට පස්සේ අපි යම්කිසි සංවර්ධිත යුගයක් හැටියට දකින්නේ මේ 90 ගණන් වලයි, මේ 2000 ගණන් වලයි නෙමෙයි, 900 ගණන් වලයි, 2000 ගණන් වලයි. ඉතින් මේ ඊට කලින් තිබුණේ නැහැ නේද? දැන් අපිට ටීවී එකත් එන්න පටන් ගත්තේ 80 විතර ඉඳලා නේ, 80 70 වගේ ඉඳලා. ඉතින් මොකක්වත් තිබ්බේ නැහැ. අපි 70 හිතුවේ නැහැ අතේ ගෙනියන ෆෝන් එකක් තියේ කියලා. මං නම් නැහැ මේ 70 60 හිටපු දශකයේ හිටපු අය දන්නව නේ අතේ ගෙනියන ෆෝන් එකක් තියේ කියලා හිතන්නේ. ඉතින් ඒක නිසා මේ දියුණුම යුගයක් තියෙන්නේ. ඒ නිසා ධර්මයේ පුළුවන් තරම් අහන්න, ඒකේදී ධර්මයේ අවබෝධ වෙන තුරුම ධර්මයේ අහන්න. ඒ අහනකොට ඒ ධර්මයෙන් හැම මොහොතකම තමන්ගේ ජීවිතයේ දෙයක් හදා ගන්න, සකස ගන්න. එක අර්ථයක් ගත්තාම ඒ අර්ථය තව තවත් සංශෝධනීය වෙවි. ඔබට අහන්න පුළුවන්කම තියෙනවා ධර්මය අහන විට. එක දෘෂ්ටියක ඔබ පැටලීලා හිටියොත් ඒ දෘෂ්ටිය දුරු කරගන්න හැකියාව තියෙනවා. නැවත නැවත ධර්මය අහන විට අලුත් වෙනවා, පරණ වෙන්නේ නැහැ. ධර්මය අහන කිසි කෙනෙක් පරණ වෙන්නේ නැහැ, අලුත් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේටත් එකම දේ නෙමෙයි, එකම ස්වරූපයෙන් මේ කතා කළාට ඕන තරම් ධර්මය හැමදාම අලුතෙන් අලුතෙන් දේශනා කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද මේ පුස්තකාලයට අනුබද්ධව නෙමෙයි මේ දේශනාව සිද්ධ වෙන්නේ, විශ්වයට අනුබද්ධව. විශ්වයේ පරතරක් නැහැ, මේ ධර්මයටත් පරතරක් අවසානයක් ආරම්භයක් නැහැ පින්තුනේ. ඔබ යම් අවබෝධයකින් පරිපූර්ණ වෙන දවස වේද, අන්න එදාට තමයි ධර්මයේ අවසානය, පරිපූර්ණ අවබෝධය වෙන්නේ. එනිසා ධර්මය විශ්වය මෙන්ම අකාලිකයි. විශ්වය අකාලිකයි පෙන්වත් නේ. මේ පෘථිවි බෝලයට වැටෙන ඉරේලියේ ක්‍රමයට තමයි ඔරලෝසුවේ කාලය අපි හදන් තියෙන්නේ. ඊට පස්සේ මේ විශ්වයේ තියෙන එක එක ශබ්ද බීජ නියාම ගුණාංගවලට අනුව තමයි ඒවයි පරිණාමයේ විකාශනයේ කාලය හදාගෙන තියෙන්නේ. නැත්තම් විශ්වය ගත්තොත් ස්වභාවය අකාලිකයි. ඉතින් මේ විශ්ව ධර්මය හොඳට තේරුම් කරගත්තොත් ඒ මනස තේරුම් කරගත්ත වෙනවා. මනස තේරුම් කරගත්තොත් ඒ මනස තේරුම් කර ගැනීම කියන්නේ සචිත්ත පරියෝදපනන් කියන தത്വයට පැමිණීම, තමන්ගේ පාලනය තමන්ගේ අතට ගැනීම. තමන්ගේ පාලනය තමන් අතට ගත්තොත් මේ සසර ඕන්නම් අවසන් කරන්නත් පුළුවන්, ඕන්නම් බෝසත් වශයෙන් යහපත් ලෙස පවතින්නත් පුළුවන්, කැමැත්තක් කරන්න පුළුවන්. කවදාවත් හිතන්න එපා අකමැත්තෙන් දෙයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. කැමැත්තෙන් ජීවිතේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බොරු. කැමැත්තෙන්ම තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. ඒසා මාර්ගඵල දැක්කොත් එහෙම අනේ අනිවාර්යෙන් නිවන් දැකලා යයි, ඊළඟ උපදින්න බැරි වෙලා යයි කියලා එහෙම හිතන්න එපා. උපදින්න ඕන නම් උපදී. ඕන තරම්. නතේ බවං අට්ඨමං ආදියං දීවා කියලා බය වෙන්න එපා. කිසිම chance එකක් නැහැ අටවෙනි භවෙන් යන්නම වෙනවා කියලා එහෙම හිතන්න බෑ. එහෙම ගන්න නැහැ. භවයේ වර්ණනා කරන අයත් ඉන්නවා, භවය පිළිබඳව දුකයි කියලා හිතන පිරිසකුත් ඉන්නවා. එක එක අවබෝධයන්වල යුගයන්වල හැටියට තමයි ඒක හිතෙන්නේ. ඒක මහත්මයෙක් ඉන්නවා, එයා කියනවා මේ මහා පෘථුවේ ඉන්න අවසාන ජීවියත් නිවන් දැක්කට පස්සේ තමයි මම නිවන් දකින්නේ කියලා. කොහොමද ආ වචනේ සර? අවසාන ජීවියන් නිවන් දැක්කට පස්සේ තමයි මම නිවන් දකින්නේ. ඉතින් මං කිව්වා සමහර විටක කොහොම කතන්දර කියන අය අනිත් ඔක්කොම ජීවිය නිවන් දකින්න කලින් නිවන් දකින්න ඉඩ තියෙනවා කියලා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ලෝකයේ මතවාදත් එක්ක ඔබ හිතමින් කාලය ගත කරන්න එපා. ඔබේ නිවන ඔබ සකස ගන්න. ඔබේ ප්‍රශ්නේ ඔබ තේරුම් ගන්න. ඔබේ ප්‍රශ්නේ ඔබ පරීක්ෂා කරන්න. දෙසූ ධර්මයෙන්, ඇසූ ධර්මයෙන්, හිතූ ධර්මයෙන් ප්‍රයෝජනයක් ඔබ ගන්න. මේ ධර්මය යථා අවබෝධ කරගත් උත්තම ස්වාමීන් වහන්සේලා හිටියා. අපේ හේනුකා චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේලා, ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේලා වැනි තව බොහෝ උත්තම ස්වාමීන් වහන්සේලා බොහෝම හොඳට මේක දැනගෙන හිටියා කියලා තේරුණා. බොහෝම වක්‍රානුකූලව මේ ධර්මය එලි කරලා දෙනවා. නමුත් ඒ යුගයේ තිබිච්ච ලොකු මතයක් තමයි ගැඹුරු ධර්මය ගිහියන්ට නොපෑහේ කියලා. ඔවුන්ට කිව යුත්තේ දානානිසංස පමණයි කියලා. තේරුණාද? දානානිසංස විතරයි ගියන්න කියන්න ඕන. ඒ නිසා සුමනා සුජාතා පත්මා යසෝදරා වෙලා මහා පළදනාවක් දන් දීලා පස්සේ නිවන් දකින්න ඵලයන්කෝ කියලා තල්ලු කරලා දාලා ඔන්න ඕනාව දාන දුන්න උපාසකම්මන දැන් හිටියේ ආමුතුරු බණ කිව්වා, පින් වාක්‍යයක් දුන්නා කියවුවා. ඉතින් එහෙව් අඥාන සමාජයකට අපි බණ කියනවා තමයි. ඒ අඥාන සමාජයෙන් ඉතින් ගැරහුම් ලැබෙනවා. ඒ විට අර මහානායක හාමුදුරුවෝ අපිට මතක් වෙනවා. මොකද උන්වහන්සේ ඇත්ත කිව්වේ මේ මෝඩ සමාජයට ඔව කියන්න එපා, යකෝ උන්ට තේරෙන්නේ නැති වුණාම ඕකුන් ඇඟට ගොඩ වෙනවා. දැන් අපේ ගම්වල ගිහිල්ලා මේ ඩෝප් කාර්යයකට බණ කියන්නද කියන්නේ? උට බණ කියන්න කිව්වොත් එම ඌ පීයක් අරන් ඇදගෙන එන්න ඉඳ තියෙනවා. මොකද ඒක උට තේරෙන්නේ නැහැ මේක. කතන්දරේ කියන එක අම්මට තේරෙන භාෂාවෙන් කියපුවා. අනම්මනම් කතා කරන්නේ නෙමෙයි මෙතන කියලා. ඉතින් ඒ නිසා අපි ඒ දේ ලබනවා. නමුත් අපි අනිත් අතින් අපි සන්තෝෂ වෙනවා. ඒකාම් සල්ප පිරිසක් හරි උතුම් පිරිසක් නිහඬව ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්ම ප්‍රීතියේ සතුට භුක්ති විඳිනවා. ඒකයි තේ සතුටක්. අපි කොහොමද බලාපොරොත්තු එහෙමයි පොත් දහසක් මුද්‍රණය කරාට පස්සේ අපි කල්පනා කරන්නේ එක්කෙනෙක් ධර්මයේ ගණේ කියලා. ඒ කියන්නේ පොත් 1000ක් මුද්‍රණය කරන්නේ එක්කෙනෙක් හොයා ගැනීම සඳහා. ඉතින් වරදක් නැන්නේ දැන් එක සුපර් ස්ටාර් කෙනෙක් හොයා ගන්න ලක්ෂ ගානක් මේ තරඟ වදිනවනේ. නේද? ලක්ෂ ගානක් තරඟ වැදලා තමයි එක සුපර් ස්ටාර් කෙනෙක් හොයා ගන්නෙ. ඉතින් ඒක නිසා මේ අපේ ධර්මය දහස් ගානකට ලක්ෂ ගානකට දුන්නාම කීප දෙනෙක් එකෙන් ගොඩ එනවා. අන්නේ දුර්ලභ සම්පත්තිය ලබන්න manussත් පැටිලාභෝ දුර්ලභෝ බුද්ධෝත්පාදෝච දුර්ලභෝ ලෝකස්මේ ඈ දුර්ලභා මේ සද්ධා සම්පත්තිය කන සම්පත්තිය ඈ සද්ධර්ම ශ්‍රවණං අති දුර්ලභං පැවිද්ද අති දුර්ලභයි ආදී වශයෙන් අපි මේ කතා කරන මේ දේවල් හොඳට මතක තියාගන්න. නිරන්තරයෙන් මතක තියාගන්න. ඒක දවසර සැරයක් මතක තියා මතක් කරගන්න ඕන දෙයක්. ඒ වගේම අපේ මරණය කියන එක සිද්ධ වෙන්නේ තා අවුරුදු කොච්චරද ගානකින්ද කියලා කියන්න බෑ. ඒ කාදද හෙටද අනිද්දද කියන්න බෑනේ. ඒක නිසා අප්‍රමාදීව ඒ ගැන හිතන්න ඕන. කල්ප කෝටි ගානක් ඉස්සරහට තියෙනවායි කියලා හිතන්න එපා. මේ හරිය අනියත ලෝකයක ජීවත් වෙන්නේ. ඒස ජීවිත මේ සකසන්න බැඳෙන්න මේ ලෝකේ හදාගන්න හිතන්න එපා. තමාගේ නිවන පිණිස ජීවිතේ හදාගන්නවා මිස මේ බැඳීම් ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ගැන හිතලා වැඩක් වෙන්නේ නැහැ. ඒව නිකම් භෞතික යුතුයකම් ටිකක් විතරයි. ස්වාමි භාර්යාව වශයෙන් දරුවෝ වශයෙන් කරන්න තියෙන්නේ. එහෙම නැතුව ඒව තුල මහා බැඳීම් වෙලා ඔබ මගේ මම ඔබේ සදාකාලික මමයි මෙහෙමයි මගේ දරුවෝයි මගේ මහත්මයා මගේ නෝනා කියලා කෙනෙක් මේක හදාගන්න බෑ. එහෙම හදාගන්නව නම් බුදුහාමුදුරුව දේශනා කරනවා පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නවා, මට ස්වාමියෙක් ඉන්නවා, මට ලයිෆ් එකක් තියෙනවා, ජීවිතයක් තියෙනවා, ආත්මයක් තියෙනවා කියලා හිතනනම් ඒක බාල විඥානයක්, අඥාන විඥානයක් කියලා හිතනවා. ඒ අඥාන විඥානයකින් නැතුව මේ සත්‍ය තේරුම් අරගෙන ජීවිතේ ධර්මය වටහා ගැනීමෙන් විතරයි ධම්මං විනානත්ති සුඛානත්තා කියන ධර්මයේ වටහා ගැනීම විතරයි අවබෝධ කර ගැනීම විතරයි මට පිහිටපෙළ සරණ විස්තර පිණිස පවතින්නේ. ඔබට ලබන්න තියෙන නිරෝධය, ඔබට ලබන්න තියෙන අකාලයක්ත්වය, ඔබට ලබන්න තියෙන විමුක්තිය, ඔබට ලබන්න තියෙන චේතෝ විමුක්තිය, ඔබට ලබන්න තියෙන ලෝකෝත්තරත්වය, ඔබට ලබන්න තියෙන මේ ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වූ අවස්ථාව, ඒ ටික ඔබ ලබන්න හැම මොහොතකම ගැලවීමේ ක්‍රමවේදයේ උපාය කල්පනා කරන්න. හරියට අර උගුලක පැටලුනාම සතෙක් කොච්චර හරි දඟලනවනේ. ඒ දඟලන්නේ මොකටද? ගැලවෙන්න. හැබැයි අපිත් එහිමයි. ඔය ඉබාගාතේ අර හාව දඟලනවා වගේ දඟලනවා. එහෙම දඟලුවොත් ගැලවෙන්නේ නැහැ, පැටලෙනවා, වැඩි වෙනවා. ක්‍රමවේදයකට දඟලනවා. ඒක අපේ පොඩි කාලේදී අපි ධම්පාසල් පොතේදී දැක්කනේ. මොකද්ද? වටු රැළනේ. වටු රැළ පොඩි සාකච්ඡාවක් කළා අපි එකපාරේ ගෙල්ලෙමු කියලා. අනේ එතකොට දැලත් උගලගෙන ඉගිලුනා කියලා කියනවා. අර ඒ වගේ අපි මේ එකපාරේ ගෙල්ලෙන්නේ සමගියෙන් ඉගිල්ලෙන්න වගේ අපේ අවබෝධය තුලත් අපි කරන්නත් ඕන එහෙමයි. ශක්තිමත්ව ක්‍රමානුකූලව මේකෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. එහෙම ඌමනාව තිබුණු පළියට වෙන්නෙත් නැහැ. තමන්ට පොඩි දැනුමක් තිබුණයි කියන පළියට සිද්ධ වෙන්නෙත් නැහැ. සියලු දේ එකට එක ඒක රාශිය වුණාම තමයි මේක වෙන්නේ. හරියට යොදන මේ මුරපදයක්, පාස්වර්ඩ් එකක් වගේ. මේ පාස්වර්ඩ් එකේ ඔක්කොම යොදලා එකක් හරි අඩු නම් කැපිටල් සිම්පල් ભેදයක් තිබුණොත්, එහෙම නැත්නම් ඩොට් එකක්වත් කොහෙන් හරි අඩුවක් පාඩුවක් තිබුණොත් මොකද වෙන්නේ? මේක ඔන් වෙන්නේ නෑ මුර පදේ පාස්වර්ඩ් එක. ඒ වගේ තමයි ඔබට මේ නිවන කියන එක යථා අවබෝධය වෙලා නැත්නම් ඔබ අනුගමනය කරන විදිය, මේ නිවන් දොර අරගන්න දරන උත්සාහය ඇතුලේ පාස්වර්ඩ් එකේ මොනවා හරි මිස්ටේක් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඒ නිසා ඒකේ දෝෂයක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ මොකක් හරි දෝෂයක් තියෙනවා. ඒ දෝෂي නිරන්තරයෙන් හොයන්න. එත්තන් හිතෙන තමන් හරියටම යෙදුවා, යෙදුවට වැඩි කෙරෙන්නේ නැහැ නේ කියලා හිතනවා. හැබැයි ඒ හිතපු හැම අවස්ථාවකදීම මම හිතන්නේ කාට වුණත් තේරෙලා ඇති, ආ මගේ ඇතේනේ වැඩි වැරදිලා තියෙන්නේ. ඈ නැත්තම් ඔන්න මේ සිංහල ලෙටර්ස් දාලා ගහලා අල්ලුවට ඉංග්‍රීසි ලෙටර්ස් නේ වැදිලා තියෙන්නේ, සිංහලේ වැදිලා. ඉතින් වැඩේ කෙරෙන්නේ නැහැනේ. ඉතින් මං හරියට ගැව්වට වදින්න අතර වෙන එකක්. දැන් ඔය උදාහරණ ගෙනාවම ඔයගලන්ට තේරෙනවනේ පින්නන්තේ. ඒකයි මම ඔයගෙන. ඉතින් ඒක නිසා අවසානයේ තේරෙයි තමන්ගේ තමයි කොයි බහරි වරද කියලා. ඒ වරද හොයන්න. ඒසම මේක தত্ত্বයක් නෙමෙයි, තානාන්තරයක් නෙමෙයි. මේක ගරහන්න ඕන තැනකුත් නෙමෙයි, නිඳා කරන්න ඕන තැනකුත් නෙමෙයි, ප්‍රශංසා කරන්න ඕන තැනකුත් නෙමෙයි. මේ ලෝකේ නිඳා ලබන්නෙක්වත් ප්‍රශංසා ලබන්නෙක්වත් නැහැ. මේක කවුරු කවුරුත් නිවීම පිණිස, නිදහස් වීම පිණිස, මානසික සුවය පිණිස, අපේ තියෙන ස්ට්‍රෙස් අඩු කර ගැනීම පිණිස, සැහැල්ලු ජීවිතයක් ගත කිරීම පිණිස, තමන්ට ලෝකයේ හිතකාමී වෙනස, මානව ධර්මයේ තිබෙනා වූ උසස්ම ඥානය කිව්වොත් නිවැරදි, ඒ මිනිස්සෙකුට යම් බුද්ධියක් දිනු කරන්න පුළුවන් නම් මෙන්න මේ ලෞතර බුදුහාමුදුරු පෙන්වූ ආර්ය මාර්ගයට දිනු කර ගැනීමෙන් තමයි උසස්ම දිනුව. මෙහා දිනුවක් නැහැ. ඒ නිසා භෞතිකවාදී දිනුවක ගිහිල්ලා කවදාවත් ලෝකට සෙතක් වෙන්නේ නැහැ. මානවයට සෙතක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරන එක මිනිස්සෙක් සෑහීමටපත් වෙනවා නම් මහණෙනි මම මේ හිමාල පර්වතයේ එක මිනිස්සෙක් වෙනුවෙන් රත්තරන් කන්දක් කරලා දෙන්නම් කියනවා. ඒත් ඒ මිනිස්සෙන් සෑහීමටපත් වෙන්නේ නැහැ කියනවා. එක මිනිස්සෙක් වෙනුවෙන් මට මුල් දඹදිව තලයේම ධනිස්සක් ළඟට වතුර පෙරෙන්න වස්සවන්නම් කියනවා, රත්තරන් කහවණු. ඒත් මේ මිනිස්සෙ හිත සෑහීමටපත් වෙන්නේ නැහැ ධර්මය අවබෝධ කරගන්න නැතුව. අන්න ඒ නිසා තමයි මාරේ මම මේ ධර්මයේ දේශනා කරන්න කියලා කියන්නේ. නැත්තම් බුදුහාමුදුරනේ යෝජනා කරනෝනේ මේ දැහැමිලිස රට පාලනය කරලා මිනිස්සු සුගත මුදිත කරන්න කියලා. දැන් මේ උත්සාහ කරන්නේ මේ රටේ හැම පාරවල් අරව මේ ඔක්කොම හදලා දියුණු කරලා හයිවේස් දාලා ගුවන් පාලම් අර පාලම් මේ පාලම් අනේ හොඳයි තියෙන එක. නමුත් ඒ දියුණුවට සමගාමීව ආධ්‍යාත්මික දියුණුවේ ක්‍රමවේදවලට විශාල ඉඩකඩක් ලැබෙන්න ඕන. එහෙම නැත්තම් වැඩක් නැහැ මේ ලෝකය. මේ ලෝකේ වෙනන්නේ නැහැ. ඉතින් මිනිස්සු මොයේකුත් දෘෂ්ටි ධාරින් මත රැඳෙන්න එපා. දෘෂ්ටි කියලා කියන්නේ අපි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අන්තගාමී වල ගන්න දේවල්. ඒව රැඳෙන්න එපා. ඒව රැඳෙන්න නැතුව ඒව මිදෙන්න, නිදහස් වෙන්න. ඒ නිසා අද දවස බොහොම පින්බරව සීපත් කරන 19 වෙනි වස හැටියට ජීවිතයේ අවබෝධයෙන් ගුණයෙන් ඉතින් මම හිතනවා 1000කට වැඩි ප්‍රමාණයක් 1000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ධර්මයේ යථා අවබෝධය තුලින් පිහිට පිළිසරණ ලැබලා තියෙනවා මගේ 1000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා හේ උදවියත් සමහර උදේ ඉතින් මාව බලන්න ආවේ නැති වුණාට එමෙතිස්සෙම වන්දනා කරන්න ආවේ නැති වුණාට ඒගොල්ලොන්ගේ ළඟ ඒ ගුණය තියෙනවා කියලා දකින්න තියෙනවා. කාලෙකදී හරි කතා කරාට සාමිනාංශ හැමදාම මතක් කරනවා, වන්දනා කරනවා කියලා කියනවා. ඉතින් ඒ ගුණය තියෙනවා ගොඩක් දෙනෙකුට. ඒ පිළිහිට පිළිසරණ තියෙනවා. ඒ ඇත්තට පුළුවන් විදියට තව කෙනෙක්ගේ මේ දැනුම වර්ධනය වෙන්න නෙමෙයි, මේ අවබෝධය පිණිස නිවීම පිණිස ධර්මය අනිත් අයට දෙන ස්වභාවයකුත් තියෙනවා. ඒකත් අපි අගය කරනවා. ඉතින් මේ ධර්ම තේරුම් කරගෙන අවබෝධ කරගෙන බුදුහාමුදුරන්ගේ සද්ධර්මය විකෘති බණවලින් නිදහස් වෙලා සද්ධර්මය මාර්ගය තේරුම් අරගෙන ඒ සද්ධර්ම මාර්ගයෙන් සැනසෙලා ජීවිතයේ විකෘතිය ප්‍රවෘතියක් කරගෙන ප්‍රකෘති විකෘති අවධානය අතහැරලා විකෘතිත් නැතුව ප්‍රකෘතිත් නැතුව ජීවත් වෙවි සන්තෝෂයෙන් ඉන්න පිරිසක් නිර්මාණය වෙනවා. ඒ හැම දිනාටම අපගේ ආචාර්ය ගෞරවය ප්‍රසාදය සාදුනාදේ පවත්වන ඒ හැම දිනාගේම උතුම් යහපත් ප්‍රාර්ථනා සඵල වේවා. හැම දිනාටම සද්ධර්ම අවබෝධය ලැබේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. අද දිනේදී අපිට ධර්ම දේශනාවේ දායකත්වයේ දක්වීමටත් ඉදිරිපත් වුණා. ඒ මෑණියන් වහන්සේත් හොඳ අවබෝධයකින් යුක්තව බොහොම සතුටෙන් ධර්මයේ සැනසීම ලබන අපේ අම්ම කෙනෙක්. ඒ රාජපක්ෂ පින්වත් මහත්මිය විසින් අරමුණ වන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට තුන්වංගේ දෙවියන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන චිරාත් කාලයක් මේ ශාසනික ධර්මයන් නිදුක් නිරෝගීව සුවපත් භාවයෙන් යුක්තව ගෙනියන්නට ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා, සුභ උපන්දිනයක් වේවා කියලා ආධ්‍යාත්මික උපන්දිනයේද සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙන්නේ ප්‍රමුඛ කාරණයක් තමයි අද දින මේ උපන්දිනය සමන්න ජයනෙතු රාජපක්ෂ පුතුණුවන්ට. ඒ පුංචි පුතුණුවන් නේද, පොඩි කෙනෙක්නේ ඈ, ලොකු පුතා. ඒ පුතුණුවන්ට තුන්වංගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේට වසර 10කට පෙර ආතුව අපාතරින් සමුගත් එතුමියගේ ස්වාම පුරුෂයා වන විජිත රාජපක්ෂ පින්වත් මහත්මයා ඇතුළු පරලෝසපත් ඒ පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් බලාපොරොත්තු වන හැම දිනාටම මේ පුණ්‍ය අනුමෝදන් වේවා, සසර ගමන සූපත් වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. ඒ වගේම අද දවසේහි ඒ භාවනා වැඩසටහනට සහභාගී වන සෑම සියලු දෙනාටමත් තුන්වගේ දිවියන්ගේ ආශිර්වාදයෙන් අදාතම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා, ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින ඒ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු ඒ රාජපක්ෂ මහත්මිය විසින් ඒ ප්‍රාර්ථනා අරමුණු සියල්ල එලෙසින්ම සඵල සිද්ධ වේවා කියලා අපිත් සෙත් ප්‍රාර්ථනා කරනවා. එතුමියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු සම්මා සම්බුදු සරණ.